මහතයි සාංග 2016 වසරේ 11 වෙනි මාසේ 13 වෙනිදා භාවනා වැඩසටහන ලෝවටි වේගයෙන් දිවගෙන ඔබගියත් යම් දවසක යම් දිනයක ඔබ ළඟම ඔබ නතර විය යුතුය. එවිට ඔබට ජය කොඩිය පෙනෙනු ඇත. එසේ කියා තිබෙන්නේ ඇඹිලිපිටිය ආනන්ද හාමුදුරුවෝ. සදහම්මල් ප්‍රාන්තයේ ධර්මේත යමූණු සිත්තතිව දෘෂ්ටිවලින් බැහැරව නිදහස්ව සංසොම්ව විවෘත මනසේ එක කෝණයකට ආයුතු නැහැ. ඔබ ශ්‍රද්ධාවන්ත විය යුතුත් නැහැ, අශ්‍රද්ධාවන්ත විය යුතුත් නැහැ. ඔබ කාරුණික විය යුතුත් නැහැ, අකාරුණික විය යුතුත් නැහැ. නිදහස් බව කියන්නේ විවෘත බව කියන්නේ ඒක. අපහැදීම කියන්නේ ඔබ හදා ගන්න දේ. මං අපහැදෙනවා. මේ කරුණු නිසා මම කැමති නෑ. ඒකයි අපහැදීම. පැහැදීම කියන්නේත් ඔබ හදා ගන්න දෙයක්. මේ කරුණු මට හා සමානයි. මා කැමති ස්වરૂපය. ඒත මා කැමති. ඒ නිසා මේ ලෝකයේ ඒ පුජ්‍යල සම්මත පැහැදීම නිසා ලෝකේ බුදු කෙනෙක්වත් සියලු දෙනාටම හොඳට පේන්නේ නැහැ. ඕන අපේක්ෂා කරන දේ බුදුහාමුදුරු ළඟ දකින්න නැත්තම් බුදුහාමුදුරුවන්ටත් පැහැදෙන්නේ නැහැ. එහෙමනම් අපි සත්‍ය වටහා ගන්නට අතිශයින්ම මධ්‍යම ප්‍රතිපදාවේ සිටිය යුතුයි. බුදුරජාණන් වහන්සේගේ මධ්‍යම ප්‍රතිපදාව සුවිශේෂයි. ඒ මධ්‍යස්ථතාවය තුළ කිසිදු අන්තගාමී බවක් නැති නිසා බුදුරජාණන් වහන්සේගේ මධ්‍යස්ථතාවය තුළ සුවිශේෂී ගුණයක් තියෙනවා. ඒ තමයි කිසිදු අන්තගාමී බවක් එහි නැති නිසා. ඒ තරම් දර්ශනය නිදහස්. කුමන හෝ අන්තයකට බර වුණාම එයා එල්ලෙන්නේ දෘෂ්ටියක. එයා එල්ලෙන්නේ සංකල්පයක. එයා එල්ලෙන්නේ වචනවල. ලෝතර බුදු කෙනෙක් සොයාගන්නවා ප්‍රශ්නේ මේ ආධ්‍යාත්මික උපාදානය. ආධ්‍යාත්මික සංඥා පද්ධතිය විශ්වාස කිරීම. මනස මගේ මම මනසයි කියා සිටීම. සංඥාව මමයි මම සංඥාවයි කියලා සිටීම. වේදනාව මමයි මම වේදනාවයි කියලා සිටීම. නාම රූප මමයි මම නාම රූපයි කියා සිටීම. විඥානේ මමයි මම විඥානේ කියා සිටීම. මේ තමයි ආධ්‍යාත්මික සියලු ගැටලු ඇති කරන සාධකය. යම් දවසක යම් තැනැත්තෙක් අවබෝධ කරගන්නවා බාහිර රූපයේ ශබ්දයේ ගන්ධයේ රසයේ ස්පර්ශයේ නෙමෙයි ගැටලුව තියෙන්නේ කියලා. පුජ්ජල සංඥාව. සුවිශේෂී සංඥාව කියන එක තනිව තිබියදී විශේෂ වන පදයක් එකතු කරනවා. ඒකට පුජ්ජල සංඥාව. නිකන් සංඥාව නෙමෙයි දැන් පවතින පුජ්ජල සංඥාව. පුජ්ජල සංඥාව ඇති කල්හි රූපයක් දුටුවොත් මම රූපය දුටුවා. ශබ්දයක් ඇසුනොත් මම ශබ්දය ඇසුවා. ගන්ධයක් ලැබුණොත් මම ගන්ධය ලැබුවා. රසයක් ලැබුණොත් මම රසය ලැබුවා. ස්පර්ශයක් දැනුණොත් මම ස්පර්ශය ලැබුවා කියලා යා විඳිනවා, දකිනවා, උපාදානය කරනවා, අල්ලා ගන්නවා. මම කියා මා විසින් ගන්නේ කවරක්ද කුමක්ද? ඔබ ඔබේ ආධ්‍යාත්මය තුළින් අසන ප්‍රශ්නය. ඒ ප්‍රශ්නය ඔබ අසන්න මේ මොහොතේම. මම කියා මම ගන්නේ කුමක්ද කවරක්ද? ඒක ඔබ තුලින්ම තේරුම් ගන්න. ප්‍රශ්නේ වචනයකට ගොනු කරනවට, උත්තරේ වචනයකට ගොනු කරනවට වැඩිය ආධ්‍යාත්මික අවබෝධයක් ඒ තුලින් ගොඩනගා ගන්න. වචනවල උත්තර හරීම ප්‍රාථමිකයි. ආධ්‍යාත්මික අවබෝධය හරි විශාලයි. මේ ලෝකේ යම් ඝන බන්ධනයක් වේද, ඒ ඝනම බන්ධනය තමයි මේ පුජ්‍යල බැඳීම. යම් සංකීර්ණ වූ සියුම් වූ ධමක් වේද, ඒ තමයි මේ නිර්වාණ ධර්මය අවබෝධ කර ගැනීම. ලෝකේ අතිශයින්ම අපහසු සමබරතාවයක් නුවණක් තුළ ඥානයක් තුළ ගොඩනගන්න වේද, ඒ ගොඩනැගීම තමයි මේ මධ්‍යම ප්‍රතිපදාවේ තමන්ගේ ශ්‍රද්ධාව, සතිය, සමාධිය, වීර්ය, ප්‍රඥාව යෙදවීම අතිශයින්ම අපහසුම සමබරතාවය. ඒ නිසා අතිශයින්ම සංයමයටපත් වූ, අතිශයින්ම සියුම් ඥානයකින් හෙබීව තමා පිළිබඳව තමා ගවේෂණය කරන කෙනෙකුටම පමණක් මුණ ගැහෙන අසිරිමත් ධර්මයක්. වීරිය වැඩි වුණත් හොඳ නෑ, අඩු වුණත් හොඳ නෑ. ශ්‍රද්ධාව වැඩි වුණත් හොඳ නෑ, අඩු වුණත් හොඳ නෑ. ප්‍රඥාව වැඩි වුණත් හොඳ නෑ, අඩු වුණත් හොඳ නෑ. සීලය වැඩි වුණත් හොඳ නැහැ, අඩු වුණත් හොඳ නැහැ. ගුණ යහපත්කම වැඩි වුණත් හොඳ නැහැ, අඩු වුණත් හොඳ නැහැ. පාපය වැඩි වුණත් හොඳ නැහැ, අඩු වුණත් හොඳ නැහැ. එහෙමනම් මේ හැම දෙයක්ම අපි මැදහත් කරන්න නෙමෙයි තියෙන්නේ, මේ හැම දෙයක්ම අත්හරින්න තියෙන්නේ. පාපේ අඩු වුණත් හොඳ නැත්නම්, වැඩි වුණත් හොඳ නැත්නම් ටිකක් පව් කරන්නද කියන්නේ කියලා කෙනෙක් හිතන්න පුළුවන්. මේ බුදුරජාණන් වහන්සේගේ මධ්‍යම ප්‍රතිපදාවක් එහෙම හැදෙන්නේ නෑනේ පව් ටිකක් කරන්න කියලා. ශ්‍රද්ධාව අතහරින්න තියෙන්නේ, ප්‍රඥාව අතහරින්න තියෙන්නේ, වීරිය අතහරින්න තියෙන්නේ, සීලය අතහරින්න තියෙන්නේ, පාපය අතහරින්න තියෙන්නේ, පින අතහරින්න තියෙන්නේ, පුජ්‍යලත්වය අතහරින්න තියෙන්නේ, නිවන අතහරින්න තියෙන්නේ, අපායත් අතහරින්න තියෙන්නේ, දිව්‍ය ලෝකත් අතහරින්න තියෙන්නේ, අතහැරීමත් අතහරින්නයි තියෙන්නේ. අතහැරීමත් අල්ලගන්නද? අතහැරීමත් අතහරින්නයි තියෙන්නේ. මේ ඥාන දර්ශනය පරමාර්ථ වශයෙන් යථා අවබෝධය කළාද? දැනුමට නෙමෙයි. දැනුමට වෙච්ච අයගේ ඔළුවේ ධර්මයේ තියෙන හදවතේ ධර්මයේ නැති වෙනවා. ප්‍රත්‍යක්ෂ අවබෝධ වෙච්ච කෙනාට ඥානේ ධර්මයේ තියෙන හදවතේ ධර්මයේ තියෙනවා. හදවත ධර්මයට හා සමානව ක්‍රියා කරනවා. ඒක කියනවා ධම්මානු ධම්ම ප්‍රතිපත්ති කියලා. සිත ධර්ම මාර්ගයේ වැඩ කරනවා. සමහර අයගේ නුවණ ධර්ම මාර්ගයේ තිබ්බට හිත ධර්ම මාර්ගයට පෙරලිලා නැහැ. ඒ කියන්නේ පරමාර්ථ වශයෙන් පූර්ණව අවබෝධයට පත් කරගන්න. එනිසා ඔබ නිවැරදි කළ යුත්තේ ඔබේ හදවත. ඇයි නිවැරදි කරන්නේ? එයාගේ දඩබ්බරකම් නිසා දුක් විඳින්නේ ඔබයි. එයා කිව්වේ කාටද? සිතට. එයාගේ දඩබ්බරකම් නිසා දුක් විඳින්නේ ඔබයි, මමයි. ඒ නිසා නිවැරදි කළ යුත්තේ ඔබේ සිතයි. සිතේ ගතිය කුමක්ද? සිතේ ස්වභාවය කුමක්ද? සිතේ ගලා යන රටාව කුමක්ද? සිතේ උපාදානමය ස්වභාවය කුමක්දයි ඔබ බලන්න. සිත නැති වෙන්න ඕන. ඒකට කියන ධර්මයේ චේතෝ විමුක්ති. චේතනා කියන ස්වභාවයකට තමයි සිත කියලා කියන්නේ. සිතක් පහළ වුණා කියන්නේ චේතනාවක්. මට අපහැදීමක් පහදුණු සිතක් පහළ වුණා. පහදුණු සිතක් පහළ වුණා කියලා කියන්නේ තේ චේතනා ස්වરૂපය. ගැඹුරු සිත යන ලබා ගන්න යම් අන්තගාමීත්වයකට තමයි සිත කියලා කියන්නේ. සිටි විලි කියන්නේ ඒ දේවල් වලට නෙමෙයි. සිටි විලි කියලා කියන්නේ ජීවත් වෙන මිනිස්සෙක් තුල පවතින්ට ඕන පැවැත්මට අත්‍යවශ්‍ය කරන මොළෙහි ක්‍රියාකාරීත්වය. සිතිවිල්ලක් සෑම විටම දිට්ඨිගත වෙන්නේ නැහැ. විශේෂ ධර්මයක් අවබෝධ කරගත්තේ නැති කෙනාට මේ සිතයි සිතිවිල්ලයි වෙනම පේන්නේ නැහැ. ඒක පේන්නේ එකක් හැටියට. ඊළඟට යාට ඒ සිතවිලි සමුදාය පැමිණෙන්නේ අර සක්කාය දිට්ඨිය හරහා ක්‍රියාත්මක වෙනවා. සිත නැති වෙච්ච කෙනාට සක්කාය දිට්ඨියෙන් තොරව රූප පේනවා, ශබ්ද ඇහෙනවා, ගන්ධ දැනෙනවා, රස දැනෙනවා, ස්පර්ශ දැනෙනවා, සිතවිලි දැනෙනවා. ඒත් සක්කාය දිට්ඨිය නැහැ. ඒ නිසා උන්වහන්සේලාගේ සිතෙහි තියෙන අපූරු ගැඹුර එක වචනයකින් විග්‍රහ වෙනවා. දිත්තේ දිත්තමත්තම් භවිස්සති. දුටුවා දුටුවා පවනයි. ඒ දුටුව දෙයට අතීතයක් නැහැ, අනාගතයක් නැහැ, වර්තමානයක් නැහැ, උපාදානයක්. නොකර ඉන්නව නෙමේ, ස්වභාවය තුල ක්‍රියාවක් සිදුවන්නේ නැහැ. නිලුම් පතේ නොරඳන දිය බිඳුවාගේ රහතන් වහන්සේ හිතාමතා රඳවගන්නේ නැතුව ඉන්නව නෙමේ, සුලාගෙන ඒවා පිළිගන්නේ නැතුව ඉන්නව නෙමේ, ප්‍රතික්ෂේප කර කර ඉන්නව නෙමේ. ස්වභාවයයි. ඒ ස්වභාවයට පත්වීමට නම් ඔබද පුරුදු කළ යුත්තේ, දියුණු කළ යුත්තේ. ක්‍රියාව අත්හැරීම. ඔබ පුරුදු කළ යුත්තේ ක්‍රියාව අත්හැරීම. ඔබ කල යුත්තේ ක්‍රියාව අත්හැරීම. ඔබ අතහැරිය යුත්තේ අතහැරීම අතහැරීම. ඔබට අපහසුම කාර්ය ක්‍රියාව අත්හැරීම. ඔබට අපහසුම කාර්ය අතහැරීම අත්හැරීම. ඔබට අපහසුම කාර්ය දානය දන් දීම. ඔබට අපහසුම කාර්ය මම නොවී වාසය කිරීම. ඒ පහසුම කාර්ය බවට පත් වෙනවා අවබෝධය ඇති කරගත්තොත්. මම නොවී ජීවත් වීම පහසුම පහසුයි. මක් නිසාද? එයා හොඳ කෙනෙක්වත් නරක කෙනෙක්වත් දුප්පත් කෙනෙක්වත් පෝසත් කෙනෙක්වත් නෙමෙයිනේ. හරි ලේසි ජීවත් වෙන. මෙතන ඉන්න සමහර අය පෝසත්, සමහර අය දුප්පත්. සමහර අය දුප්පත්කම කරපින්නගෙන ඉන්නවා, සමහර අය පෝසත්කම කරපින්නගෙන ඉන්නවා. දෙකම හරි බරයි. දෙකම දවනවා. පිරිසක් බලවත්තයි, පිරිසක් දුබලයි. දුබලකම දරාගෙන ඉන්නවා, බලවත්කම දරාගෙන ඉන්නවා. ඒ තුල එයාට ජීවත් වීම බරක්. සමහර අය ප්‍රසිද්ධයි, සමහර අය අප්‍රසිද්ධයි. ඒ දරාගෙන සිටීම බරක්. සමහර අය ලස්සනයි, සමහර අය අවලස්සනයි. ඒ දරාගෙන සිටීම බර. සමහර අය උගත්, සමහර අය නූගත්. ඒ දරාගෙන සිටීම බර. උගත්කම හෝ නූගත්කම. බර බිමින් තබන්න. ඔබ මනසින් එතෙන්ට හැලගෙන්න ඕන, සූදානම් වෙන්න ඕන, බර බිමින් තබන්න. ඒ කියන්නේ ඔබේ දැකීම, ඔබේ ඥානය, ඔබේ දර්ශනය ධර්මයේ සමබරතාවයට එක් කර ගැනීම. ධර්මයේ සමබරතාවයට එක් කර ගැනීම. ඒ ධර්මයේ සම්‍යක් ගුණය හරහා ලොව දැකීමට තමන්ගේ නුවණ සංවිධානය කර ගැනීම. මගුල් ගෙදර යන්න හැඩ වෙනවා වගේම, පාසලට යන්න ඒ විදියට හැඩ වෙනවා වගේම, රැකියාවට යන්න ඒ විදියට හැඩ වෙනවා වගේම, බාහිරේ මනසිනුත් මේ නිවන් මගට, නිවන් දොරට යන්නත් ඔබ හැඩවිය යුතුයි. ඒ හැඩ ගැස්වීම තමයි මේ දේශනා කරේ. මෙන්න මේ විදියට හැඩ ගැහෙන්න ඔබ, මෙන්න මේ විදියට ඇඳුම ඇඳලා යන්න. එතකොට ඔබට නිවන් මාර්ගට යන්න පුළුවන්. නිවන් දොර ඇරෙනවා. නේද? අපේ ආපෝට් එකට යන්න ඕන පාස්පෝර්ට් එක ඇතුව, වීසා එක ඇතුව, ගුවන් ටිකට් පත ඇතුව තමයි එයා යන්නේ. ඒව නැතුව, ඒ හැඩ ගැහිම නැතුව ගියොත් එහෙම නොරින් ඇතුළට ගන්නේ නැහැ. ඒ වගේම නිවන් දොර ළඟට අපි යන්න ඕන හැඩ ගැහිලා. නිවන් දොර ළඟට ගියාම එතන පොඩි පරීක්ෂාවකට ලක් කරනවා. ඒ පරීක්ෂාවට ලක් කරන්නේ ලෝකෙන් යමක් මේ ලෝකෝත්තරත්වය කරා ගෙන එනවද කියලා බලන්න. නිවන් දොර ළඟදී පරීක්ෂාවටපත් වෙනවා. මෙයා අරගෙන එනවද ලෝකයේ සංඥාවල්? සංඥාවල් අරගෙන આવුවොත් ටික කාලයක් ගිහිල්ලා මේ සංඥාවල් පුපුරනවා. ඊට පස්සේ ලෝකෝත්තර ලෝකයක් විනාශයි. ඒක තමයි තියෙන භයානකත්වය. සංස්කාර පොදි අරගෙන આવුත් මේ සංස්කාර පොදි හේදී නරක් වෙනවා. ඒ නිවන් පුරයත් ගඳ ගන්න පටන් ගන්නවා. ඉතින් මේ ලෝකයේ තියෙන රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ මලු පහ අරගෙන එන්න දෙන්නේ නැහැ එහාට. ඒ ඔය දේවල් ටික තමයි ඔබට දුක් රැස් කරන්න, ඔය දේවල් ටික තමයි ඔබට වේදනා ඇති කරලා දීලා තියෙන්නේ, ඔය දේවල් ටික තමයි ඔබ සතර අපායට ගෙනිච්චේ, ඔය දේවල් ටික තමයි ඔබ සසර මුලාවට පත් කරලා අනේක ජාතීන් වල අනේක දුක් කන්දරාවකට ඔබ මුහුණ දුන්නේ ඔන්න ඔය මලු පහ නිසා. ඔය මලු පහ අරගෙන මෙහි ආවොත් එහෙ දුක් විඳිනවා. ඒ නිසා කියන ඔය මලු පහ දාලා. ඊට පස්සේ කියනවා ඇයි මේ මලු පහ ගේනියන්න බැරි? ඔය මලු පහ නීති විරෝධී. ඔය මලු පහ අවිද්‍යා සහගතයි. ඔය මලු පහ කිසිදු සාධාරණත්වයක්, යුක්ති සහගත බවක් නැති අවිද්‍යා සහගතයි. ඒ නිසා ඕවැනි දේවල් මේ ලෝකෝත්තර භූමිය කරා, නිවන් පුරය කරා රැගෙනීමට අවසර නැත. පිළිගන්නවද ඔබලඟ තබාගෙන හරි ඒක පිළිගන්නවද මේ අවිද්‍යා සහගත දේ දනාගෙන මේ ලෝකෝත්තර දොරටුවේ නැතුල් වෙනකොටම ලෝතර බුදු කෙනෙක් උදානයක් ප්‍රකාශ කරා විචා උදපාදේ මෙන්න මම විද්‍යාවටපත් වුණා අවිද්‍යාවම බැහැර කළා මේ පැත්තට ආවේ ආලෝක උදපාදේ මං අන්ධකාරයේ හිටියේ තෙරක් නොදක දැන් මං ආලෝකමත් මට හැමදේම පේනවා පඤ්ඤා උදපාදේ මම ප්‍රඥාව නුවණ කියනක උදා කරගත්තා මට කලින් ප්‍රඥාව තිබුණේ නෑ මට දැන් තමයි නිවැරදිව ප්‍රඥාව දැర్శණය තිබුණේ ඉස්සර තිබුණේ සංකල්ප මම චේතෝ විමුක්තියටපත් වුණා ආයි මම අර සසර හදන වඩුවට ඒ මමත්වයට පුජ්‍යලත්වයට සංසාර බැඳී යාම් හෙවත් මේ තණ්හාවය බලවේගයට මං හසු වෙන්නේ නැහැ කියන මේ විෂය බොහෝම සංයමයෙන් උදා කරගත යුතු විෂයක් අවබෝධයක් අපි යමක් සරලව හිතනවා නම් ඒක තමයි අපේ ළඟ තියෙන දුර්වලතාවය බයිසිකලයක් පදින එකත් සරල නෑ වාහනයක් පදවන එකත් සරල නෑ අශ්වයෙක්ගේ පිටේ යන්න පුරුදු වීමත් සරල නෑ හැබැයි ඒ ඔක්කොම බලාගෙන ඉන්න එක නම් හරිම සරලයි අපි ප්‍රායෝගික වෙන තැන ඒක සරල නෑ කියලා ඔබට තේරෙන්න වෙනවා. නිවන් සප ලැබේවා කියනකොට අපිට සාදුනාදයක් දෙන්න පුළුවන්. හරි සරලයි. ඉතින් අපිත් හිතාගෙන ඉන්නෝ වැඩේ හරි කියලා. අටපිරිකර පූජ කරාම සුමනා සුජාතා පත්මා යසෝදරා බන්දුල මල්ලිකාව වගේ වෙන්න වේවා කියලා කිව්වහම අපි හිතනෝ වැඩේ හරි කියලා. මලකඩ කාපු පාත්‍රයේක පුස්කාපු සිවුරක තියලා දුන්නාම ලේසි සරලයි. අනිකුත් ආගම්වලත් එහෙමයි තමන්ගේ දෙවියන්ට කෑ ගැව්වාම යැද්දාම පූජාවල් පැවැත්වුවාම ගන්ටාර ගැව්වාම අපි ස්වර්ගස්ත වෙයි කියලා හිතනවා. ඉතින් හිතුවට එහෙම වෙන්නේ නැහැ. ආයෝගික කරන්න හරි අපහසුයි. ඒ සංකීර්ණ අභියෝගයයි ඔබ ප්‍රඥාවන්ත මිනිසෙක් හැටියට. උග්ගටි තඥ නුවණ ඇති ෂණිකව ධර්ම කරුණු අවබෝධ කරගන්නමින් ඉදිරියට යන නුවණ ඇති මිනිසෙක් හැටියට අවදි වේ යුතුයි. ස්වාමීන් වහන්සේගෙන් දෙයක් ඉගෙන ගත්තොත් ඒක ස්වාමීන් වහන්සේගේ දේ. ඔබ විසින් ඔබේ මනස අධ්‍යයනය කළා ඔබ යමක් ඉගෙන ගත්තොත් ඒ ධර්ම කරුණ ඔබේ. දැන් ලෝකයේ මුල්ම සොයා ගැනීම කරපු අයගේ නම්නේ තියෙන්නේ නේ මේ දේ සාගත මේ තැනත්තා කියලා තියෙනවා. ඒක ඔහුගේ ඔහුට අයිති දෙයක් වෙනවා. ඒකයි ඔහුගේ නම කියන්නේ. මේ මේ නිවන් මඟ ධර්මයේත් එහෙම ඔබේ ධර්ම කොටස වැඩි වෙන්න ඕන. අපි අසාධනගත් ධර්ම කරුණ වලට වඩා තමා විසින්ම පරේෂණාත්මකව අවබෝධ කරගන්න ධර්ම කරුණ වැඩි වෙන්න ඕන. අපි මේ කාරණේ මෙන්න මේ විදිහට තේරුම් ගන්න උත්සාහ කරමු. යම් කිසි මිනිසෙක් ඔබ ඉස්සරහට එනවා. ඒ මිනිසයා යම් කිසි කතා සිද්ධාන්ත සමුදායක් ප්‍රකාශ කරනවා. ඒ කරන කතා සිද්ධාන්ත සමුදාය තුලින් ඔබ ඔහුව විශ්වාස කරනවා නම් ඔබේ සිත තුළ නොයෙකුත් දේවල් ඒ ඔබ ඉදිරියේ කතා කරන තැනත්තා තැම්පත් කරනවා. ඒ තැම්පත් කරන ස්වરૂපයට අනුව ඔබ හැඩගැහෙනවා. ඒ කතා ස්වરૂපය තුල යමෙක් විවේචනය කළාද ඒ කෙරෙහි අපහැදෙන්න. ඒ කතා ස්වરૂපය තුල යමෙක් ප්‍රශංසා කළාද එයට පැහැදෙන්න. යම් කාරණයක් පිළිබඳව බය ඉපදුවාද එයට බය වෙන්න. යම් කාරණයක් පිළිබඳව නිර්භයත්වය ඇති කළාද එයට නිර්භය වෙන්න මේ පුජ්‍යලයා පුරුදු වෙනවා. තමා ඉදිරියේ ඉන්න අර මිත්‍රයාගේ කතා බහ නිසා. ඊළඟට අපි මිත්‍රය අයින් කරලා අපි විසින් අපේ සංඥාවට අපේ නුවණට අපි දෙන පණිවිඩ තියෙනවා. අපි විසින්ම අපේ නුවණට කරන ආමන්ත්‍රණයක් තියෙනවා. මේ ආමන්ත්‍රණය ධර්මානුකූල වුණොත්, යථාර්ථවාදී වුණොත්, විද්‍යාත්මක වුණොත්, ආලෝකමත් දෙයක් වුණොත් ඔබේ නුවණ, ඔබේ සංඥාව, ඔබේ ප්‍රඥාව එලෙස ආලෝකයට පත්වේවි. ඔබේ සංඥාවට ඔබ ලබා දෙන දැනුම් දී ආමන්ත්‍රණය අවිද්‍යා සහගත වුණොත් ආලෝකමත් නැතිව අන්ධකාරයෙන් යුක්ත වුණු යථාර්ථවාදී නැති වුණු සත්‍යවාදී නැති වුණු එලෙසම ඔබේ ඥානය දුබලතාවයට පත් වේ. ඒ නිසා ඔබේ නුවණට ඔබේ සංඥාවට හරි දේ ඔබ ලබා දෙන්න සැලකිලිමත් වෙන්න ඕන. සිහියෙන් සිටින්න ඕන, ප්‍රඥාව තිබෙන්න ඕන, වීරිය තිබෙන්න ඕන, කරුණු දැන පැහැදෙන ස්වභාවයම තමා තුළ ආකාරවතී සද්ධා ගුණය නිරන්තරයෙන් පවතින්න ඕන. මා නිරන්තරයෙන් පිළිගන්නේ ආකාරවතී සද්ධාවයි, මා පිහිටන්නේ ආකාරවතී ශ්‍රද්ධාවකයි කියන ඉදිතර භාවී තමන් සිටින්න ඕන. මා විද්‍යාත්මක දෙයක් තුළ ආලෝකමත් දෙයක් තුළ යථාර්ථවාදීත්වයක් සත්‍යයක් තුළ පවතිනවායි කියලා තමයි එයා පිහිටන්නේ. එහි නිසා එයාගේ සිත වැරදි විදියට කෙනෙකුට කම්පණය කරන්නට බෑ. එහෙමනම් ඔබ නිරන්තරයෙන් ඔබේ පැහැදීම පවත්වා ගැනීමට ඔබ දක්ෂ විය යුත්තේ කරුණු කාරණා දැන අවබෝධ කරගෙන. ලෞතර බුදු කෙනෙක් පුජ්‍යල පැහැදීම කියන එක කිසිසේත්ම අගය කළේ නැහැ. ඒකට හේතුව තමයි පුජ්‍යලේ නැහැ ලෝකේ. ලෞතර බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් වැඩ ඉන්න කාලය පුරාවට වැඩ සිටි පුජ්‍යලේ හැටියට නෙමෙයි. උන්වහන්සේ පුජ්‍යලේක් අදහන්න කියලා පෙන්වෙත් නැහැ දෙයියේ බ්‍රහ්මයේ රාක්ෂයේ කිසි කෙනෙක්. ඒ වගේම තමන් පුජ්‍යලේක් හැටියට පෙනී ඉඳලා තමන්ට මල් පහන් පුද සත්කාර ඒව කරන්න කියලා මතක් කළෙත් නැහැ. ඔබ ධර්මය දකින්න ඒ ධර්මය තුලයි බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ. බුදුරජාණන් වහන්සේ කියන්නේ ධර්මයට, ධර්මයේ කියන්නේ බුදුරජාණන් වහන්සේට. යෝ ධම්මං පස්සති සෝමං පස්සති. අපේ චාරිත්‍ර ධර්මයක් හැටියට අපේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් යම් කණුවක් හරි හිටවල තියෙනවා නම් ඒ වෙනුවෙන් ආචාර කරන්නට අපි කෘතඥ වෙනවා. ඒ හේතුව මේ තරම් වටිනා කියන අසිරිමත් ධර්මයක් දුන්නු මේ මහ පොළොවේ උත්තරීතරම මනුෂ්‍යත්වය, මිනිසුන් අතර දෙපා ඇති සතුන් අතර ශ්‍රේෂ්ඨතම තැනැත්තා නිසා ඒ උත්තරීතරත්වයට ආචාරය කරනවා, ගෞරව කරනවා. හැබැයි අපේක්ෂා කළේ නැහැ. ඒ අපි කරනවා, අපේක්ෂාවක් නැහැ. ඒක අපේ පැත්තේ වැඩක් නේද? මව්පියෝ හැටියට දරුවන්ගෙන් උපකාර බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් දරුවෝ උපකාර කරනවා, ඒක දරුවන්ගේ වැඩක්. සාමීන් වහන්සේ කෙනෙක් හැටියට දායකයන්ගේ උපකාර බලාපොරොත්තු වෙන්නේ, දායකයෝ උපකාර කරනවා, ඒක දායකයන්ගේ වැඩ. ගුරුවරයාට වන්දනා කිරීම ගුරුවරයා බලාපොරොත්තු වෙන්නේ, ඒක ගුරුවරයාට ගෞරවය දක්වනවා ශිෂ්ට මිනිසුන් විසින්. ඒක ශිෂ්‍යයන්ගේ ගුණාත්මක බව පෙන්නුම් කරන, ප්‍රකට කරවන කාරණයක් බවට පත් වෙනවා. ඒසා පුජ්‍යලත්වයේ පැහැදීම නෙමේ අපි ඇති කරගන්නේ, ධර්මික ධාර්මික පැහැදීම, ධර්මයට පැහැදීම. ධර්මය කියන්නේ කවරක්ද කුමක්ද? ධර්මයේ කියන්නේ ලෝකෝත්තරත්වයට, ධර්මයේ කියන්නේ නිවීමට, ධර්මයේ කියන්නේ මානසික සාහනයට, ධර්මයේ කියන්නේ නිවැරදි දැකීමට. ධර්මයේ කියන්නේ නිරෝධයට, ධර්මයේ කියන්නේ විමුක්තියට. ධර්මයේ කියන්නේ ලෝකෝත්තර සත්‍යයට, ලෞකික සත්‍යයට නෙමෙයි. ලෞකික සත්‍ය කියලා වෙනම සත්‍යයක් තියෙනවා. ලෝකෝත්තර සත්‍යයට ධර්මය කියලා කියන්නේ. ධර්ම ශ්‍රවණය කිරීම ගැනීමෙන් ඔබට සම්මා දිට්ඨිය ඇති කරගන්න හැකියාව ලැබෙනවා. හරි දැකීම, වැරදි දැකීම. සම්මා සංකප්පය ඇති කරගන්න හැකියාව ලැබෙනවා. යහපත් කල්පනා. ධර්මයේ ඇසීමෙන් සම්මා වාචාව කියන්නේ කුමක්ද කියලා දැනගන්න ලැබෙනවා. යහපත් වචනය. ඒ ආකාරයෙන් සම්මා සති සම්මා සමාධි දක්වා එයා නිවැරදි දේ හඳුනා ගන්නවා. ලෝකේ බුදුරජාණන් වහන්සේගේ හරිවැරදි බෙදූ ක්‍රමයයි ලෞකික ලෝකයේ මිනිස්සු හරිවැරදි බෙදන ක්‍රමයයි වෙනසක් තියෙනවා. ඒ වෙනස මෙන්න දැන් ඉගෙන ගන්න. තේරුම් ගන්න, අවබෝධ කර ගන්න. ලෞකික මනුෂ්‍යයා හරි වැරදි බෙදන්නේ ලෝකය තුලමයි. තේරුණාද? ලෝකය තුලමයි ලෞකික මනුෂ්‍යයා හරි වැරදි බෙදන්නේ. ලෝතර බුදු කෙනෙක් හරි වැරදි බෙදන්නේ ලෝකය හා ලෝකෝත්තරත්වය අතරයි. ලෞකික මනුෂ්‍යයා හරි වැරදි බෙදන්නේ ලෝකය තුලමයි. මේ ආර්ය ශ්‍රාවකත්වය හරි වැරදි බෙදන්නේ ලෝකය හා ලෝකෝත්තරත්වය අතරයි. දැන් තේරෙනව නේද? ඔබ විසින් බෙදෙන හරි වැරදි ලෝකෝත්තරත්වයේ හැමෙෙහිදී ඒකත් වැරද්දක් බවට පත් වෙයි. මොකද හේතුව? ඔබ මොනතරම් උත්සාහ කළත් ඔබ ලෝකය තුලම බෙදා ගැනීමක් සිද්ධ කරන්නේ. හරියට අර කුණු ගොඩෙන් හොඳ කෑලි තෝරගන්නවා. ලෞකික ලෝකය කියන්නේ ඒක තමයි, කුණු ගොඩ. ඒ කුණු ගොඩේ හොඳ කෑලි තෝරන අය ඉන්නවා. විශාල කුණු කන්දවල තියෙන පළාත්වල පැල්පත් වාසී අය ඉන්නෝ, ළමයි ඉන්නෝ, ගෑනු පිරිමි අය ඉන්නෝ. ගිහිල්ලා මොනවද කරන්නේ? දැකලා තියෙනවනේ අර කුණු ගොඩවල්වල හොඳ කෑලි තෝරනවා. ලෞකිකත් ලෝකයේ ලෞකිකත්වයේ තුලම හොඳයි කියලා තෝරන්නේ ඕනෝක. කුණු ගොඩේම හොඳ කෑලි තෝරනවා. ඒ නිසා හැම මනුස්සෙක් පුතජන මනුස්සෙක්ම කුණු ගොඩේ හොඳ කෑලි තේරීමයි කරන්නේ. ඒකට තමයි යා හරි කියලා කියන්නේ. ඒකට තමයි යා හොඳයි කියලා කියන්නේ. ඒකට තමයි යා වටිනවයි කියලා කියන්නේ. තෙන් මුද සාසනයට එනකොට බුදුරජාණන් වහන්සේ ඔය කුණු ගොඩෙන් තෝරගත්ත කෑලිත් ඕවත් කුණු ගොඩක්. දියුණු මනුස්සයා වගේ අර ආර්ය ශ්‍රාවකත්වයට යනකොට ඒ ලෞකික ලෝකේ හොඳ කෑලි එහෙට ප්‍රයෝජනයක් නෑ. ධර්මයේ කියන එක සොයන්න බෑ. මොකද හේතුව? ධර්මයේ කියන එක පවතින දෙයක් නෙමෙයි, උපදින දෙයක් නෙමෙයි, හට ගන්න දෙයක් නෙමෙයි, නැති වෙන දෙයක් නෙමෙයි, තැනක පිහිටා තියෙන දෙයක් නෙමෙයි, වර්ණයක් ඇති දෙයක් නෙමෙයි, හැඩයක් ඇති දෙයක් නෙමෙයි. කවදාවත් සොයා ගන්නට බෑ. එහෙනම් ධර්මයේ හොයලා වැඩක් නැහැ. හැබැයි ඔබට පුළුවන් අධර්මයේ නැති කරන්න. මහණෙනි සැප කියා දෙයක් ලොව නැත. දුක නැති කිරීම සැපයි. මහණෙනි සැප කියා දෙයක් ලොව නැත. දුක නැති කිරීමම සැපයි. එහෙම නැත්නම් නිවන කියා දෙයක් ලොව නැත. දැවීම දුරු කිරීමම නිවනයි. සැප කියා දෙයක් ලොව නැත. දුක නැති කිරීමම සැපයි. ධර්මය කියා දෙයක් නැත. අධර්මය දුරු කිරීමම අධර්මය නැති කිරීමම ධර්මයයි. හෙදේ හොඳින් තමන්ගේ ආධ්‍යාත්මය තේරුම් ගත්තොත් ඔබ නිවන කියලා එකක් හොයන්නේකුත් නැහැ, ප්‍රාර්ථනා කරන එකකුත් නැහැ. ඔබ කල්පනා කරාවේ, ඔබ වඩ වඩාත් නැඹුරු වේවි ඔබ ළඟ තියෙන අවිද්‍යාව, අධර්මය, අසංසුන්කම, අනවබෝධය, අඩුපාඩුකම් දුරලන්න, දුක දුරලන්න කල්පනා කරාවේ ධර්මය කියන එකක් හොයන එක නතර කරලා. ඒක තමයි වැදගත්, ඒක තමයි හරි. ඒ තමයි ධර්මයේ ස්පර්ශ කිරීම, ඒ තමයි ධර්මයේ දැකීම කියන්නේ අන්න ඒකට. ඔබේ ආධ්‍යාත්මික පාර මාවත සකස ගන්න ආකාරයට තමයි මේ මාවතේ කෙළවර නිවන් පුරයට වෙන්නේ. එහෙම නැත්නම් තව කෙනෙක්ගේ අපායට වෙන්නේ, දිව්‍ය ලෝකයට වෙන්නේ ඒ පාරමිතාව හෙවත් පාර සකසා ගන්න විදියට. ඔබට ප්‍රත්‍යක්ෂ වූ දේ පමණයි ඔබට හිමි. ප්‍රත්‍යක්ෂ නො වූ හැම දෙයක්ම ඔබට හිමි නෑ. ඔබට ප්‍රත්‍යක්ෂ වූ දේ පමණයි ඔබට හිමි. ප්‍රත්‍යක්ෂ වූ දේ දරා ගැනීමට අපහසුයක් නෑ. ඊටාම සැහැල්ලුවෙන් දරා සිටිනවා. ප්‍රත්‍යක්ෂ නො වූ ධර්මය, ප්‍රත්‍යක්ෂ නො වූ කාරණා දැනුම ඉතාම බරක්සේ දරාගෙන සිටින්නේ දෘෂ්ටිගතව. උගතුන් හරි බරකින් සහයම් දරා ගැනීමකින් වේදනාකාරී ස්වභාවයකින් ඒ සියල්ල හිස මත දරා සිටින්නේ. ඔබට බර ඔබේ දැනුම ප්‍රත්‍යක්ෂතාවය නොවේ. ප්‍රත්‍යක්ෂතාවය සැහැල්ලුයි. උදාහරණයක් ගෙනෙන්නම්. ගින්දර පිළිබඳව තියෙන ප්‍රත්‍යක්ෂතාවය ඔබෙහි සිතෙහි වෙනස් වෙයි කියලා ඔබ සිතනවද? ගින්දර පිළිබඳව තියෙන ඔබට තියෙන අවබෝධය ඔබේ හිතේ වෙනස් වෙයි කියලා ඔබ හිතනවාද ඉස්සරහද? එහෙම වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා ඔබට සිතුවිලි පහළ වෙන්නෙත් නැහැ හෙට උදේ ගිහිල්ලා මම ලිපට අත තියයි කියලා හිතෙන්නෙත් නැහැ. එවැනි සිතුවිලි මගේ හිතේ පහළ වෙයි කියලා සැකයක් ඇති වෙන්නෙත් නැහැ. මක් නිසාද? යථාවබෝධයක් ප්‍රත්‍යක්ෂතාවයක් ඔබට මේ වෙන විට ගින්දර පිළිබඳව තියෙන නිසා හෙට උදේ ගිහිල්ලා මම ගිනි මැලේට පණීවි කියලා හිතෙන්නේ. ඒසා ඔබේ ආධ්‍යාත්මය තුළ ඔබට ප්‍රත්‍යක්ෂතාවයක් යථාවබෝධයක් ඇති විය යුතුමයි. ඇසේ නිවීම නිවන, කනෙහි නිවීම නිවන, නාසෙහි නිවීම නිවන, දිවෙහි නිවීම නිවන, ශරීරයේ නිවීම නිවන, මනසේ නිවීම නිවන, ඥානයේ නිවීම නිවන. ගමනෙහි නතර වීම නිවීම, රැඳී සිටින්නෙත් නැතිනම්, තරණය කරන්නෙත් නැතිනම් ඔබ නිවිලා. රැඳී සිටින්නෙත් නැතිනම්, තරණය කරන්නෙත් නැතිනම් ඔබ නිවිලා. ඔබ රැඳී සිටීද? ඔබ දැවිලා. ඔබ තරණය කරයිද? ඔබ දැවිලා. ඔබ දෙස බලන්න, ඔබ රැඳී සිටින කෙනෙක්ද තරණය කරන කෙනෙක්ද? ධර්මයේ කියන්නේ දරා ගැනීම නොව දරා ගැනීම වලින් තොර වීමයි. ධර්මයේ කියලා අපි දරාගන්න දෙයක් සෙව්වොත් අපිට කවදාවත් ධර්මයේ දරා ගන්න හම්බෙන්නේ නැහැ. දරා ගන්න තියෙන හැම දෙයක් තුළම තියෙන්නේ අධර්මය. දරා ගන්න තියෙන හැම දෙය තුළම තියෙන අධර්මය. මොනවාද හේතුව? එහි සංස්කාරක ධර්මතා තියෙන නිසා. පංච උපාදානස්කන්ධික ධර්මතා, සතර මහා භූත සංයෝගයේ තියෙන නිසා තමයි ඒව දරා ගැනීමට හැකියාව ලැබෙන්නේ. දරා ගන්න හැම දෙය තුළම තියෙන අධර්මය. දරා නොගැනීම තුළයි සද්ධර්මයේ තියෙන්නේ. කිසිවා ඒ වචනෙහි ගැඹුර සෝහාන් මාර්ගයේ ඉඳලා ඵලයේ ඉඳලා සකතාගාමී මාර්ගයේ ඵලයේ ඉඳලා අනාගාමී මාර්ගයේ ඵලයේ ඉඳලා අරිහත් මාර්ගයේ ඵලයේ දක්වාම දීවගෙන යන ඒ වචනෙහි ගැඹුර. අපි එක තැනකින් ඇතුල් වෙන්නේ. ඒ පාසලට එක තැනකින් ඇතුල් වුණාම මේ පාසලේ ගමන් මඟ කොච්චර දුර තියෙනවද? දක්ෂ තැනත්තාට. එයාට තියෙනවා සාමාන්‍ය පෙළ, උසස් පෙළ, විශ්වවිද්‍යාලයෙන් එහාට තව තව උපාධි, දේශ රටවල උපාධි, තව තව දේවල් අධ්‍යාපන ශිස්ත්‍රයේ හිම විවෘත වෙනවා එකින් එක එකින් එක එකින් එක සමත් වෙලා ඉස්සරහට යන කෙනාට. ලෝකේ ස්වභාවයක් තමයි එක එක තැන්වලදී කොට්ටාස ගණනාවක්ම අසමත් වෙනවා. මේ ධර්ම මාර්ගයට වැටිච්ච අයත් එහෙමයි. එක එක අවස්ථාවන්වලදී එතෙන් ඇවිල්ලා එයා අසමත් වෙනවා. අතිශයින්ම සතර සම්‍යක් ප්‍රධානය වඩන උපන් කුසලයේ වඩා දියුණු කරගන්න කෙනෙක්ම තමයි ඒ ලෝකෝත්තර කුසල් බලයේ මේ අවසාන අවබෝධය කරාම ගමන් කරන්නේ. ඔබට නිවැරදිම ධර්මය ගොඩ නැගෙනවා, ඇසෙනවා. එකක් තමයි වචනවල ධර්මය නැත. වචන තුල සත්‍ය ගොඩනගන්නට පුළුවන් කමක් නැත. වචන තුල සත්‍ය නැත. සංඥා ඇති තැන සත්‍ය නැත. සංස්කාර ඇති තැන සත්‍ය නැත. විඥාන ඇති තැන සත්‍ය නැත. නාම රූප ඇති තැන සත්‍ය නැත. වේදනා ඇති තැන සත්‍ය නැත. ඔබ උපාදානය නොකරන්නේ ඔබේ පංච උපාදානස්කන්ධය. ඔබ උපාදානය නොකරන්නේ ඔබේ සිත. සිත උපාදානය කිරීමෙන් සියල්ල උපාදානය වේ. සිත උපාදානය නොකිරීමෙන් සියල්ල උපාදානය නොකොට අත්හරින ගුණය එයා තුළ වර්ධනය වෙනවා. සිත උපාදානය නොකිරීමෙන් සියල්ල අතහැරීම සිද්ධ වෙනවා. සියල්ල අතහැරියා කියලා කියන්නේ සිතෙහි සංවරය. සංඥාවක පිහිටා සිටින්නේ සංඥාව දුක නිසා. වේදනාවක පිහිටන්නේ වේදනාව දුක නිසා. නාම රූපේ පිහිටන්නේ නාම රූපේ දුක නිසා. විඥානේ පිහිටන්නේ යා විඥානේ දුක නිසා. සංස්කාරවල පිහිටන්නේ යා සංස්කාර දුක නිසා. ලෝකයේ පිහිටන්නේ ලෝකය දුක මතම පිහිටා ඇති නිසා. එයා කුණුගොඩේ හොඳ කෑලි තෝරන කෙනෙක් නෙමෙයි, සමස්තය කුණුගොඩක් වග යථාවබෝධය කළ කෙනෙක්. මෙතෙක් වෙලා ඒ දේශනා කරන ලද ධර්මය සම්පින්දනය කරන්න. ඉහළම සාරය ඔබේ ආධ්‍යාත්මික අවබෝධය දර්ශනය කරගන්න. දර්ශනයෙන් ප්‍රහාණය කිරීම. ඔබේ මනස තුළ සංයමය සංසුන් බව ඇත්නම් ඒ විඳ දරා ගන්න. ඒ දේ නැත්නම් ඒ දේ ඇති වෙනතුරු විදර්ශනාවේ දෙන්න ධර්මයේ ඉලක්කයට පැමිණි සැනින් කළ යුතු සියලු කාර්යයන් අවසන් කළ කෙනෙක් හැටියට ඔබට මේ ලෝකයේ නික්මීමේ නිවන් දොරටු විවෘත වෙනවා ඇති. ඔබයට සුදුස්සෙක් වූ සැනින්ම ඔබට ඒ දොරටුව විවෘත වෙනවා. ඔබ නොසුදුසුකම් ඇතුව ඒ දොරටුව ළඟ ගිහිල්ලා යෑදුනොත් ඔබට යන්න බෑ. එනිසා ඔබතුළ සුදුසුකම් ඇති කරගන්න සියලු ධර්ම කරුණු ටික එකට ගලපලා සාවිනාසිකේ ධර්මයා ඒ තියෙන ඒ වටිනා කියන උත්තරීතර හරය ඔබ ලබා ගන්න. ඒක උත්තරීතරද නැද්ද කියලා ඔබට මේක ප්‍රත්‍යක්ෂව ඉඳ දරා ගන්න පුළුවන් වේවි. දහම් රසය ලබන ධර්මය සම්පින්දනය කරගෙන ටික වෙලාවක් සංසුන් ඇස් දෙක පියාගෙනත් පුළුවන්, ඇස් දෙක අරගෙනත් පුළුවන්. නමුත් තමා තුළ තපා ජීවත් වෙමින් තමා ධර්මයේ තුළ ජීවත් වෙමින් නිවැරදි ආකාරයෙන් ධර්මානුකූලව තමාගේ ආධ්‍යාත්මයේ හැසිරවීමයි සිද්ධ කරන්නේ. ඒකත් නැවත අර උපාදානයන් වලට වැඩිලා කරන්න ඕන දෙයක් නෙමේ. උපාදානයන් බැහැර කිරීම සඳහාම ගත යුතු ක්‍රියාමාර්ගයන් බවට පත් කරගන්න ටික වෙලාවක්. තුන් සිත සංවර කරගෙන, සිත කය වචනය තුන් දොර සංවර කරගෙන ධර්මය වඩන්න ධර්මානුපස්සනාව දියුණු කර ගන්න ටික වෙලා. හරි, ධර්ම සාකච්ඡාවකට එහෙම එනවා නම් මෙන්න මේ සුදුසුකම් ඇතුව එන්න ඕන. මම එතෙන්ට ගියාම මම කියන දේවල් වැරදි කියලා කියාවි. එතකොට මට ලැජ්ජාවක් දැනේවි, මදි පුංචි කමක් දැනේවි. ඒ වගේම සාමින් වහන්සේ බණීවි, බැන්නහම මගේ හිත රිදේවි. මගේ තියෙන හොඳ පැත්ත නෙමේ අඩුපාඩු පැත්තම පෙන්නල දේවි. මගේ තියෙන මෝඩකන්ම හැමෝම ඉදිරියේ උලුප්පලා පෙන්නාවේ. ආන්න ඒ වගේ මනස සකසාගෙන ඉස්සරහට එන්න ඕන. නැතුව ආවුත් සාවිනාහන්සේ ප්‍රශංසා කරයි, මම කියන දේ හරි කියලා කියයි, මගේ අඩුපාඩු පෙන්වන්න නැතුව මගේ හොඳ ටිකම වර්ණනා කරයි කියලා හිතාගෙන ආවොත් මොකද වෙන්නේ? ඒ කාන්ත වශයෙන් ලැජ්ජ වෙන්න සිද්ධ වෙනවා. ඈ පීඩාවටපත් වෙන්න සිද්ධ වෙනවා. අපි ගුරුවරයා ඉස්සරහට යන්නේ ඔබ මගේ අඩුපාඩුකම් හඳුනා ගනිත්වා. මගේ අඩුපාඩුකම් වලට අනුශාසනය කරත්වා. කියලා තමයි කල්පනා කරගෙන තමයි ගුරුවරයා හමුවට යන්න ඕන. ස්වාමීන් වහන්සේ හමුවට යන්න ඕන. ඈ රාහුල හාමුදුරු කොහොමද ප්‍රාර්ථනා කරන්නේ? මේ වැලියට ගාන්ට මට අද දවසේ හොඳ ගුරුහරුකම් අනුශාසනා ලැබෙන්න ඕන. මගේ අඩුපාඩුකම් පෙන්නලා දෙන්න ඕන. කියලා හිතලා වැලිය හොරක් අහසට විසි කරනවා. ඔබත් එසේ කරන්න හැකිනම් එහෙම කරන්න. එහෙම නැත්නම් සිතෙන් හරි හිතන්න. මේ වැඩසටහනට සහභාගී වෙනකොට මට මේ පියවරක් පියවරක් පාසා මගේ අඩුපාඩුකම් ස්වාමීන් වහන්සේ දකිත්වා, ඒ අඩුපාඩුකම් නිවැරදි කරත්වා කියන අදහසින් තමයි එන්න ඕන වැඩසටහන. එහෙම නැත්නම් වැඩක් තියෙනවද? නේද? එහෙම එන්න ඕන. ස්වාමීන් වහන්සේට මගේ මේ අඩුව නම් නොපෙනේවා, මට දොසක් නම් නොනගාවා කියලා නෙමෙයි, මට දොස්ම කියාවා, මගේ අඩුපාඩුකම්ම පෙනේවා, ඒ අඩුපාඩුකම් වලට මානුශාසනා කෙරෙත්වා. ඔබ එතනද සිටින්නේ? එතන නෙමෙයි ගොඩාක් පන්සල් වලට යන දායකයෝ හිතන්නේ, හාමුදුරුවෝ මම ප්‍රශංසාම කරත්වා, අගයම කරත්වා, අගේ කිරින් බලාපොරොත්තු වෙන්න ඕනේ. අගේ කිරින් තමා තුළ තියෙනවනේ, තමාගේ අගය තමන්ට දැනෙනවා. ඒ අගේ හොඳටම ඇති ලෝකේ කවුරුත් කරන්න ඕනේ. තමන්ගේ අපේක්ෂාව එතන විය යුතුයි. තමාගේ අඩුපාඩුව දැනගෙන නම් කවුරු හරි මට ඒක කියලා දුන්නොත් ඒක වටිනවා. නිරන්තරයෙන්ම ඔබ තුළ ශිෂ්‍යයා හා ගුරුවරයා ජීවමාන කරගන්න. ඒක සදාකාලිකයි. සදාකාලිකවම ඔබ ශිෂ්‍යෙක් වන්න. සදාකාලිකවම ඔබ ගුරුවරයෙක් වන්න. ශිෂ්‍යයා හා ගුරුවරයා හැම විටම ජීවමාන කරන්න. ගුරුවරයෙකු පමණක් ජීවමාන කරන්න එපා, ශිෂ්‍යයෙකු පමණක් ජීවමාන කරන්න එපා. ගුරුවරයෙකු හා ශිෂ්‍යයෙකු හැම විටම ජීවමාන කරන්න. ඒ කියන්නේ ඔබ අඩුපාඩුකම් දැනගන්න ඕන වෙලාවක සූදානම්. දන්න දේ අන්නයිට කියලා දෙන්න, දන්න විදියට හැඟ විදියට ඔබ සූදානම්. හැම විටම ජීවමානයි ශිෂ්‍යයා හා ගුරුවරයා ඔබේ ජීවිතය තුළ. පළවෙනි ආර්ය භූමියට පත් වෙන තුරුම ලෝකෝත්තර සමාධිය, ලෝකෝත්තර සතිය, ලෝකෝත්තර ජීවිතය, ව්‍යායාමය ලෝකෝත්තර ක්‍රියාව, ලෝකෝත්තර වචන සහ ලෝකෝත්තර දැකීම, සංකප්පය, සම්මා දිට්ඨිය කියන ගුණාංග ලෝකෝත්තර වශයෙන්ම දකින තුරුම තියෙන්නේ සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය වඩන්න තියෙන්නේ. ඒ ප්‍රමාණයට ධම්මානුධම්ම ප්‍රතිපත්තිය වඩා ගන්න තියෙන්නේ. එහෙම වඩා ගන්න කෙනෙකුටම තමයි මේ ලෝකෝත්තර ගුණය යථා අවබෝධය වෙන්නේ. ලෝකෝත්තර ගුණය යථා අවබෝධය කරගත්තට පස්සේ තමයි යාට භාවනා කරන්න පුළුවන්. ඉන්නහා කෙනෙකුට භාවනා කරන්න බෑ. එයාට තියෙන විදර්ශනාව. ඒකට විදර්ශනා භාවනා. අරද තියෙන්නේ ඒ විදර්ශනා භාවනාව තුර ලබාගත් ලෝකෝත්තර භාවනාව. විදර්ශනාවයි තියෙන්නේ ලෝකෝත්තරත්වයේ අවබෝධ වෙන තුරුම. ඒක උදාහරණයක් වශයෙන් ගෙනහර දක්වන්න. රතයක් ගන්න තුරුම යාට රතේ පදවන්න බෑ. රතයක් නැහැනේ. භාවිතා කරන්න විදියක් නැහැ. ඔරුව ගන්න තුරුම ඔරුවක් ගන්න තුරුම ඔරුවක් පදින්න නැහැ. වීණාවක් Taman මිලේට ගන්න තුරුම ලබා ගන්න තුරුම Tamanට වීණාව වයන්න බෑ. පියානෝවක් ගන්න තුරුම පියානෝව වාදනය කරන්න බෑ. ගත්තට පස්සේ තමයි මේ භාවිතාව කියන එක ගොඩ නැගෙන්නේ. ඔබ ලෝකෝත්තර ගුණයක භාවනාවක් සිද්ධ වෙන්නේ ලෝකෝත්තර අවබෝධයෙන් පස්සේ. ඒ නිසා ලෝකෝත්තර අවබෝධය ඇති කරගත්ත කෙනා ඒ ලෝකෝත්තර අවබෝධාත්මක ගුණය පතුරවාගෙන වාසය කරනවා. බහුලව පතුරවාගෙන වාසය කරනවා. බහුලව ආශ්‍රය කරගෙන වාසය කරනෝ ඒ බහුලව ආශ්‍රය කරගෙන පතුරවාගෙන වාසය කිරීමම ධර්මයේ දියුණුව හැටියට පවතිනවා. එහෙම නැතුව කෙනෙකුට ධර්මය අරමුණු කරන්න බෑ. දැන් වාහනයක් නැති කෙනෙකුට කිව්වොත් ඔබ වාහනේ පදවන් යන්න කියලා, ඒ මනුස්සයායි මට මං කොහොමද වාහනය පදවන් යන්නේ, මට වාහනයක් නැහැ කියයි. වීණාවක් නැති මිනිස්සෙකුට කියොත් gedara ඉන්න ගමන් එකමට වීණාව වයන්න කියලා කිව්වොත් එයා කියනවා මට වීණාවක් නැහැ. අපි කියොත් ලෝකෝත්තර සමාධියේ ඔබ gedara සිටින විට සෑම විටම වාසය කරන්න කියලා කිව්වොත් එහම ලෝකෝත්තර සමාධියේ තියෙන කෙනා යා දන්නවා, නැති කෙනා ලෝකෝත්තර සමාධිය කියන්නේ මොකක්ද කියලා කල්පනා කරනවා. ඒ නිසා මුලින්ම ලෝකෝත්තර සමාධිය වාත්පත් කරගත යුතුයි. එසේ නැතුව භාවිතා කිරීමට තමාට ලෝකෝත්තර අවබෝධයක් නැහැ. ලෝකෝත්තරත්වයේ පිළිබඳව සම්මුතියෙන් ඇතිවෙන දැනුමක්. ඒ දැනුම සමහර විටක හිතන අවබෝධය කියලා එක වැරදි. එහෙම වැරදි. එහෙම මුලා වෙන්න එපා. එහෙම මුලා වෙච්ච අය හොයාගන්න පුළුවන්. දැන් මට අවබෝධයි, දැන් මට මමත්වේ නැහැ කියන කට්ටියගේ කාලයක් ගියාම මමත්වය පෙන්නුම් කරලා දෙන්න පුළුවන්. ඔන්න දැන් ඔන්න අර නෙදාගත්තේ යකා දැන් ඔන්න ඇවිස්සලා ඉන්නේ. දැන් බලන්න හිත ඇතුලේ මමත්වය තියෙනවද නැද්ද කියලා ඒගොල්ලන්ටම බලන්න හරි අස්සල දෙන්න පුළුවන්. මේ ධර්මයේ ඉතාම ස්වල්ප පිරිසක් තේරුම් ගන්නෙ. මොකද හේතුව අතිශයින්ම සියුම් කාරණයක් වන නිසා. ඒ ටික දුරක් හරි මේ ධර්ම මාර්ගයේ දියුණු වෙලා හිටියොත් මතු බුදු වෙන වෙද්බෝසතාණන් වහන්සේගේ කාලේ හරි බුදුරජාණන් වහන්සේගේ කාලේ හරි ඉක්මනින් ධර්ම අවබෝධය කරගන්න තැනට ඔබ වර්ධනය වෙලා තියෙනවා. එහෙම නැත්තම් මේ ජීවිත කාලයේදීම අධිගමයක් ලබනවා. ඒකයි ප්‍රතිඵලය. නිසා ධර්ම මාර්ගයේ වැඩිම ධර්ම මාර්ගයේ තමන් නොවන ඥානෙ දියුණු කිරීම කියන කෙහි වැදගත්කම ඒ ආකාරයට බලපාත. නිසා වැදගත් ඔබ කෙසේ හෝ ටිකින් ටික හෝ ඔබ දුරු කරන්නේ සසරට තියෙන බර. මමත්වය කියලා කියන්නේ සසර බර කරවන ගුණය. මමත්වය කියන්නේ සසරට බර ගුණය. අපායට බර ගුණය. මමත්වය රළු පරළු වෙන්න තරමටම බොරළු වෙන්න තරමටම යාව. ඒ ශරීරයක් බර වෙනවා, හිතක් බර වෙනවා, වචනේ බර වෙනවා, දැකීම නුවණ බර වෙනවා, සහනය අඩු වෙනවා, බර වැඩි වෙන තරමට. කරක්ති බර වැඩි වෙන තරමටම ගුණාට ඇදගෙන යන්න බෑ. මනස තුල සිත පිහිටුවාම කරක්ති ඇදගෙන යන ගුණා වගේ. මමත්වයේ තුල පිහිටියාම කරක්ති ඇදගෙන යන ගුණාට වගේ ඒක බරයි, හරි බරයි. මේ මමත්වයේ අතහැරියාම සෙවනැල්ල පසුපසින් එනවා වාගේ. සෙවනැල්ල කවදාවත් අපිට බර නැහැ නේ, ඒක පසුපසින් එනවා, බර නැහැ. එනිසා ඔබේ පසුපසින් සෙවනැල්ලට පමණක් එන්නට ඉඩ හරි. කරත්තවල ඇති බර, ඒ කරත්තෙහි පටවාගෙන තියෙන දේවල් වල තියෙන දෘෂ්ටි වල, සංකල්ප වල, සිහියවල් වල තියෙන අවිද්‍යාව, අනවබෝධයේ තේරුම් අරගෙන ඒව බහැරට දාන්න. පරීක්ෂා කරලා බලනකම් ඔබට කුමක්ද ඔබ පටවාගෙන ඉන්නේ කියලා ඔබට තේරෙන්නේ නැහැ. ඔබ අතිශයින්ම පරීක්ෂා කරලා බලන්න ඕන. ගොඩාක් දෙනෙකුට ජීවිතේ දුක දැනෙනවා, නමුත් දුක පරීක්ෂා කරන්නේ නැහැ. ඒ නිසා තමන් දන්නේ නැහැ. ඒක හරියට මගේ අත්දැකීමක සිද්ධයක් තියෙනවා. දවසක් පාසලේ ඉඳලා යද්දි බෑග් එක හරියම බරයි. බර බව නම් දැනුණා, නමුත් ඉතින් බැලුවේ නැහැ. බර බව දැනන බොහොම අමාරුයි, පොඳ කැඩෙන්න වගේ බරයි. ඉතින් ගියා අරගෙන ගෙදරට ගිහිල්ලා බෑග් එකේ බලනකොට ලොකු ගඩොල් ගැට දෙකක් තියෙනවා. එහෙමනම් බර පිටිපස්සෙන් දැනෙනකොට අපිට මොකද්ද කරන්න තිබ්බේ? ඒ පිළිබඳව පරීක්ෂා කරලා බලන්න ඕන. එහෙම පරීක්ෂා කරලා බලන්නේ සමහර වෙලාවට අර පොඩි කාලේ ඉඳන් ඒ කාලේ මම කළා වගේම බර දැනුනොත් බලන්නේ. ඒක අර කාගෙන යන ගතිය, දරාගෙන යන ගතිය තමයි තියෙන්නේ. ඒක නෙමෙයි අවශ්‍ය කරන්නේ. ඒක කාගෙන ඉන්න එක නෙමෙයි අවශ්‍ය කරන්නේ. ඒක පරීක්ෂා කරලා බලන එක. විමසන බලන එක. කිසිවක් උසුලන්නට අවශ්‍ය නැහැ. සියල්ල මෙමින් තබන්න. අපිට උගන්වලා තියෙන උසුලා ගන්න කියලා, දරා ගන්න කියලා. නෑ, සියල්ල උසලා ගන්න නෙමෙයි, දරා ගන්න නෙමෙයි අපි කියන්නේ, බිමින් තබන්න කියලා. අපිට ඉවසීම පුරුදු කරන්න නේ උගන්වන්නේ. ඇයි ඉවසන්නේ? මොකටද ඉවසන්නේ? ඉවසන මනුස්සයද හොඳ, නොඉවසන මනුස්සයද හොඳ කියලා අහුවොත් මම කියන්නේ ඉවසන්නේ නැති මනුස්සයා හොඳයි. උදාහරණයක් ගත්තොත් පොඩි ළමයි. එයාගේ අත කෙනිත්තුත් එයා ඉවසගෙන ඉන්නේ මගුල් ගෙදර වෙන්න පුළුවන්, සම්භාවනීය තැනක් වෙන්න පුළුවන්. එයා හයියෙන් කෑ ගහලා හඳනවා. එහෙමද නැද්ද? එයා ඉවසීම පුරුදු කරේ නැහැ. එයාගේ මනස විවෘතයි. එයාගේ මනස අපේක්ෂාවන් තුළ කොටු වෙලා නැහැ. නේද? දැන් අපේ හිතේ අපහැදීම් හට ගන්නවා, අපහැදුණාත් පැහැදුනා වගේ ඉන්නවා. එක අපහැදීමක් තියෙනවා නම් අපි කියනවා අපහැදීමක් තියෙනවා කියලා. අන්න හරියි. නැත්තම් කල් ගිහිල්ලා තමයි හිතන්නේ. ඒ එහෙම කියපු අය ඉන්නවා. කාලයක් ගියාම කියන මම ඉස්සල්ලම හාමුදුරනේ මේමයි ඔබ වහන්සේ දැක්කාම හිතුවේ ඔබ වහන්සේත් අර ලාභ කීර්ති ප්‍රශංසා පස්සේ ප්‍රසිද්ධියේ පස්සේ යන කෙනෙක් කියලා. එයාගේ ප්‍රශ්න කීපයක් විසඳලා දුන්නට පස්සේ ජීවිත අවබෝධයක් ඇති කරලා දුන්නට පස්සේ කියනවා මං එදා එහෙම හිතුවා මට සමා වෙන්න. ඒකේ අනිත් පැත්තත් එනවා. කාලයක් මුලදී හොඳට පැහැදීමෙන් එනවා. පැහැදිලා අර තමන්ගේ කොනේ හරහාම බලලා ඔන්න වෙනකොට අනිත් පැත්තට හැරිලා කියන මං ඉස්සර නම් පැහැදීමෙන් හිටිය, දැන් අපහැදී. ධර්මයේ තුල පැහැදෙන කෙනාට කවදාවත් එයාට ඒක ගැටලුවක් නැහැ. එයා ධර්මයේ දකින්න ඕන. පාගමනින් වදින බුදුහාමුදුරුවෝ නෙමේ, දානෙ වළඳන බුදුහාමුදුරුවෝ නෙමේ, සැතපෙන අවදි වෙන බුදුහාමුදුරුවෝ නෙමේ, අර කතා කරන බුදුහාමුදුරුවෝ නෙමේ. එයා දකිනවා අර කතා නොකරන බුදුහාමුදුරුවෝ, දන් වළඳන් නැති බුදුහාමුදුරුවෝ, වඩින්නේ නැති, වැඩ ඉන්නේ නැති බුදුහාමුදුරුවෝ දකිනවා. එනිසා ආනන්ද හාමුදුරුවෝ තුලනොත් ඒ විදිහට දකිනවා නම් ඒ අවබෝධය කවදාවත් කාටවත් අපහදවන්න බෑ. ඒ අවබෝධය කවදාවත් අපහදවන්න බෑ. ඇති කරන්න බෑ. නිසා ධර්මයේ තුල පැහැදීම තාම වැදගත්. හේතන තමයි ඇති වෙන්නේ අවිච්ඡ ප්‍රසාදය කියන එක ඇති වෙන්නේ. ඔය මං වගේම පරමාර්ථ ධර්ම කියාගෙන බොහෝම හොඳට සද්ධාව වැඩ කරපු හාමුදුරු කෙනෙක් හිටියා. උදේට ශ්‍රද්ධාවෙන් කකුල් දෙක අල්ලලා ඉඹල වැඳින මට්ටමේ දායකයෝ පිරිසකුත් හිටියා. මටත් හිතුන හරි ෂෝක් නෙමේ දායකයෝ, හරි ශ්‍රද්ධාවන්තයි. පන්සලත් හදනවා, දියුණු කරනවා, මේ ගොඩාක් බලනවා කියනවා කියලා. ඒ සියලු දෙනාගේම අපහැදීම ඇති කරගන්න පොඩි ප්‍රශ්නේ ඇති කරගන්නේ. ඇති කරගත්තට පස්සේ කූඹි ගුලක් වගේ ඇවිස්සලා අර හාමුදුරුවන්ට බැනලා චෝදනා කරලා දන්නේ නැති අයට පවා අපිට පවා ලියුම් එවලා සිද්ධි කියලා ඉවරලා මිනිස්සුන්ව අපහදවන්නට වැඩ කළා. මොකද හේතුව කාර්යාලේ වැඩ කරන්න ගෑනු ළමෙක් කව ටිකක් ඇහැට කහට තේන ওই ගෑනු ළමයාත් එක්ක හාමුදුරු යාළුවෝ කියලා තමයි ගැහුවේ කැලෑවත්තට. තේරුණා නේද? දැන් අමූලික ශ්‍රද්ධාවේ ඉන්න කට්ටිය ටික මොකද කරේ? ඔක්කොම අර හාමුදුරන්ට බැනවා දින පටන් ගත්තා. එහෙම කියන අයට මං ආවම හොඳ උත්තරයක් දුන්නා. ඔය ඒ හාමුදුරන්ට චෝදනා කරන්නේ ඒ ගෑනු ළමයිද කියලා අහුවා. ඊපස්සේ නෑ කියලා. අපි චෝදනා කරන්නේ. ඒ හාමුදුරුව ඒ ගෑනු ළමයට චෝදනා කරනවා. ඒත් නැහැ. ඒ දෙන්න හරියාලු ඉන්නේ. ඉතින් ඒ දෙන්න හරියාලු නම් අපිට තියෙන අමාරුව මොකද්ද කියලා මම අහුවා. ඈ මං ගුවා මගේ උන්වහන්සේලා මගේ ගුරුවරු ඒ ගෑනු ළමයට හොඳ නම් ඒ හාමුදුරුවන්ට හොඳ නම් මං දොරමුල්ලේ ඉන්නවා. ඒ දෙන්න ඇතුලේ කතා කර කර ඉන්නවනම් මගේ හිතේ අපහැදීමක් නැහැ කියලා. ඊට පස්සේ රැට කෑම නිසා මේන්න මේ වගේ දේවල් තමයි මොකක් හරි සිද්ධියක් තියෙනවා අපහැදීම. මම අහන්නේ ඔබෙනුත් ආනන්ද හාමුදුරුවන්ට තියෙන පැහැදීම පොතේ දුරකින් අවසන් වෙනවද? රැට කනෝ දැක්කෝ, ගහක් උඩ නැගලා ඉන්නෝ දැක්කෝ, වාහනේ ඩ්‍රයිවින් කරනෝ දැක්කෝ, වාහනේ ගෑනු ළමයි දාගෙනෝ දැක්කෝ, ගෑනු ළමයි එක්ක කතා කර කර ඉන්නෝ දැක්කෝ කියලා හරි මෙන්න මේ වගේ කොච්චර සීමාවකින්ද මේ ආනන්ද හාමුදුරුව කෙරෙහි තියෙන ශ්‍රද්ධාව නැති වෙන්නේ කියලා ඔබම ගණන් හදලා බලන්න. ඒ මට්ටමකින් නැති වෙනවා කියලා හිතනවා නම් ඒක දැම්මම නැති කරගන්න. එතකොට ඒක ආය පැහැදෙන්නේ නැහැ. ඒ කිසිම මට්ටමකින් මට අදාළ නැහැ, මට අවශ්‍ය ධර්මයයි කියලා හිතනවා නම් ඔබ ඇවිල්ලා ධර්මය අසන්න. තේරුණානේ? ඒක තමයි අපේ මනස පුරුදු කරලා තියෙන විදිය. ඉතින් අපි සැලකිලිමත් උනේ කොතෙන්ද ගියත් ගුරුවරයගෙන් ධර්මය ගන්න. මම බැලුවේ නෑ මේ කියන කෙනා ගිහි කෙනෙක්ද පැවිදි කෙනෙක්ද, මෙයාට මෙහෙම ඉන්නවද කියලා. ඉතින් සමහර අය කිව්වා ඔයාගෙන් බණ අහලා වැඩක් නෑ, ඔයාට ওই දෙවෙනි කසාදේ තියෙන්නේ, පළවෙනි කසාදේ කියන කෙනා ප්‍රත්‍යවත් වෙන්නේ. මම කිව්වා මං කසාද රෙජිස්ටර් නෙමෙයිනේ, ඒක යාගේ වැඩ. මං ආවේ බණ්ඩාරගස් සාකච්ඡා කරන්න. මම ඒ ගැන සැලකිලිමත් වෙනවා මිසක් මට ඒක අදාළ නැහැ. මං අහන ප්‍රශ්නෙට උත්තරේ දෙනවා නම් එච්චරයි. මම හැම තැනම ගිහිල්ලා තියෙනවා, ගිහි වේවා පැවිදි වේවා, මේ හොඳ හොඳ ධර්ම කරුණු එක එක තැන්වලින් මං අරගෙන තියෙනවා. ඒක මං නොසඟවා කියන්න ඕන. හැම තැනින්ම අර පංචිගාවත්ෙන් කෑලි එකතු කරගෙන කාර් එක හදනවා වගේ මම හැම තැනින්ම යමක් කොටසක්. මොකම පොඩි දෙයක් වෙන්න පුළුවන්. එක තැනකින් ඒක ඇනේයි ගන්න. ඈ පුටුවක් හදන්න නම් එක තැනකින් වැල් ගන්නවා, එක තැනකින් ඇඳක් ගන්නවා, තව තැනකින් කකුලක් ගන්නවා, අනෙක් කකුල තව තැනකින් ගන්නවා, ආදි වශයෙන් අරගෙන තමයි මේක හදන්නේ මේ පුටුව. එතකොට මට මේ හැම තැනකදීම අනවශ්‍ය දේ ගැන මම කතා කරන්නේ නැතුව මට අවශ්‍ය දේ මොකද්ද මේ පුටුව හදාගන්න? ඒ දේ මම අරගෙන ආවා. ඒ අරගෙන ආපු නිසා අනිත් අයට වඩා ඉක්මනින් මම පුටුවක් හදාගත්තා වාඩි වෙන්න. ඔබත් එසේ වන්න. ඔබ අනුගමනය කරනවා කියන්නේ සරණ යනවා කියන්නේ ඒකනේ. බුදුහාමුදුරුවෝ මතක් කරනවනේ නේද? නපරේසං විලෝමාන කියලා කියනවානේ. අනිත් අයගේ මේ උස මිටි අරම මේව බල බල ඉන්නකෝ ඔබට නිවන් මඟ පහු වෙනවා. කාලෙ ඉක්මනින් ගෙවි යනවා. අප්‍රමාදයෙන් සම්පාදේස වය ධම්මා සංඛාර. අරකයි කියලා කියන්නේ ඒක අපි ඕන තරම් දැකලා තියෙනවා. අපිට සාස්ත්‍රයේ ඕන තරම් කියලා කලකිරෙන්න පුළුවන්. අපි දැකලා තියෙනවා සීකරත් ගොන හාමුදුරුවෝ දැකලා තියෙනවා. අරක් ගොන හාමුදුරුවෝ දැකලා තියෙනවා. ගෑන ළමයි එක සම්බන්ධතාව තියෙන හාමුදුරුවෝ දැකලා තියෙනවා. රෑට සිවුර ගරවල කලිසම් ගන්න සංගීත බලන්න යන හාමුදුරුවෝ දැකලා තියෙනවා. මට ප්‍රශ්නයක් නැහැ. මගේම කලිසම්සෙට ඇඳගෙන ගිහින් අවස්ථාවක් තියෙන එක. හාමුදුරුවෝ ඒත් මට ප්‍රශ්නයක් නැහැ. මං හොයන්නේ ශාසනය තුල ධර්මය. දව බයව අපහඳිනවද? නේ හරිෂෝක්. හරිෂෝ. මනකේ හරිෂෝක් වහන්සේ සංගීතයට ගිහිලා බොහොම හිත රිලැක්ස් කරගෙන ආව නම් අර මනස ඇතුලේ තිබුණු පීඩනයක් හරි නොදකපු දෙයක් හරි දැකලා එයා එකෙන් සන්තෝෂ වුණා නම් මට එකෙන් දුක් වෙන්න පුළුවන්ද? මං එකෙන් සන්තෝෂ වෙනවා. ඇයි වහලා තියෙන්නේ? දැන් හාමුදුරු කෙනෙක් ගෝල් පේස් පිට්ටේ නියම ඇවිදින්න එහෙම ගියොත් මිනිස්සු මෙහෙම රවණ බලන්නේ. ඔය තහනම් කලාපයක්. ඉතින් මාත් ඔහොම මේ මොකද්ද ගෝල් ෆේස් කියන එක දවසක් මං කිව්ව යංගු බලන්න මොකද්ද කියලා. මේ කාන්තාරයක් වගේ පිටෙන්නක් තියෙන්නේ. ඇති මල් ගහක්වත් නැහැ. දැන් නම් පොල් ගස් ටිකක් තියෙන ඉස්සර තල් ගස් තිබ්බේ නේද? ගන්ධස් කාරින්න බෑ. හරි අපිරිසුදුයි. හරි මොකද්ද ගෝල් ෆේස් ලෝ? මං හිතුවේ මේ රත්තරන් වගේ හරි ලස්සන තැනක් කියලා. ඒ ලෝකේ හැටි බෞද්ධ කමේ තියෙන දේ තමයි සිල්වත් කම කියන්නේ හංගගෙන කිරීම. ඒක නේ නේ? අර පිටසක්වලකින් ආපු ජීවියෙක්ගේ සිනමා පටයක ලස්සන දර්ශනයක් ආගම් පිළිබඳවම තියෙනවා කියපු නිසා මම බැලුවා. බලන්න කිව්වා මට ඒක මහත්මයෙක්. මම බැලුවා. ඒක මොකද්ද? PK හින්දි චිත්‍රපටයක් බලලා තියෙනවා. PK බලන්න දෙන්නේ නියම මිනිස්සුන්ගේ තියෙන අවිද්‍යාව එළියට පෙන්වන එකක්. සිංහල උපසිරස සහිත ටීවී එක කීප දවසක් හරි බලන්න ඇති. PK මිනිහා කියන අවසානයේ ඒ රටේ මිනිස්සුන්ගේ වෙනස තමයි ආදරය, කරුණාව, දයාව, ප්‍රේමය වගේ දේවල් හංගගෙනලු මිනිස්සු කරන්නේ. වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව ඒව පෙනී ප්‍රසිද්ධියේ මේ මිනිස්සු එළි දක්වා ගන්නව, ගහ ගන්න ගන්නව, ඒව කරනව කියලා කියනවා. අර වගේ දේවල් හංගගෙන තමයි කරන්නේ කියලා කියනවා. ඒ හරියදින ඕක අනිත් පැත්තට යන්න ඕනනේ. ගහ බැල ගන්න ඒවා, එන මරා ගන්න ඒවා, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර කර ගන්න දේවල් ඒව හංගගෙන කරන්න ඕන හරියදින. ආදරය, කරුණාව, දයාව, පෙන්වීම වගේ දේවල් එලිමහනේ. දැන් ස්වාමිදියණියගේ අතින් අල්ලගෙන බොහොම ආදරෙන් පාරේ ඇවිදගෙන ගියා. මොකද්ද ඒකේ තියෙන වරද? දැන් පිටරටවලදී අපි නිරන්තරයෙන්ම දකිනවනේ නේද? ඒ දෙන බොහොම ලෙන්ගතු යනවා. මොකද්ද ඒකේ තියෙන අසභ්‍යය? ඒකේ කිසිම අසභ්‍යතාවයක් නැහැ නේද? අපේ කෝණයට දැම්මහම ඒක අසභ්‍ය වෙනවා. මේක සභ්‍ය වෙනවා. ඒ නිසා අසරු දෙය සරු කරගන්න, සරු දෙය අසරු කරගන්නවා. දැන් Tamanට කැමති විදිහට කැමති ආකාරයකට ජීවත් වුණහම වැඳ කරඳහම මොකද්ද තියෙන ප්‍රශ්නේ? පැටි ජනතාව සම්පූර්ණයෙන් හිටිය ඇඳුම් නැතුව බොහොම කාලයක්. ඊට මේ අපේ මෑත යුගයේ පවා කාන්තාව උඩු වත ඇන්නෙම නැහැ. ඒටි මිනිසුන්ට කිසි ප්‍රශ්නයක් නැතුව ඒ කාලේ රහතන් වහන්සේලාත් දැන හිටියනේ. අනුරාධපුර යුගයේ, පොළොන්නරුව යුගයේ කියලා කියන්නේ යම් යම් අර ගෝත්‍රික සංකල්පත් එක්ක මේ වස්ත්‍ර නැතුව හිටියා. කිසි ප්‍රශ්නයක් නැතුව හිටියා. දැන් උනත් ඔය ඇමසන් වනාන්තරයේ වගේ මිනිස්සු එහෙම වස්ත්‍ර ඇඳලා දින්නේ. වස්ත්‍ර නැහැ ඔය ඉන්නවා. කොහොම ලස්සනට ඉන්නවා. ඒ මිනිසුන්ට ප්‍රශ්නක් නැහැ, මොකවත් නැහැ. කෙලසුත් නැහැ, විවුර්තය හංගගෙන ඇත්තෙත් නැහැ, මුකුත් නැහැ. මේ සම්මුතිය වෙනස් කරන්න කියන දේවල් නෙමෙයි. මේ කියන්නේ මිනිස්යාගේ දෘශ්‍ය මායාව තුළ තමන්ගේ විඥානය තමන් බර කරගන්න තරමට තමන්ට ඇතිවන ගැටලු, තමන්ට ඇතිවන ප්‍රශ්න. ඒක තමයි ප්‍රශ්නේ. මිනිස්සුගේ හිත විසඳ ගන්න විදිය අවසානයේ ඔබට තේරෙනවා. ඔබ සිනමා පටයක් ඉදිරියේ ඔබේ ආධ්‍යාත්මික මානසික ක්‍රියාවලිය ඔබ දකිවි. සිනමා පටයක් ඉදිරියේ ඔබ හැඬුවා, ඔබ තරහ ගත්තා, ඔබ ආශාවල් ඇති කරගත්තා, මේ බය වුණා, ත්‍රාසයටපත් වුණා, තිගැස්මටපත් වුණා. මේ හැම දෙයක්ම ඔබ සිදු කළා සිනමා පටයක් ඉදිරියේ. තිරේ මැකිලා ගියපු ගමන්, ස්විච් එක ඔෆ් කරපු ගමන් සුදු පාට තිරේ විතරයි පේන්නේ. මෙන්න මේක තියෙන්නේ. මේකම තමයි ඔබේ ආධ්‍යාත්මයේ ස්වභාවය. ඒ මේක තියෙනකන් ඉතින් නොයිකුත් දේවල් ඔබට පේනවා. ඒ මේ තිරේ තිබුණට මේ තිරේ ඒ ක්‍රියාවලිය අපිට දිස්සුනාට ඒකට පසුබිමක් තියෙනවා. ආන්නේ පසුබිම තමයි මෙතන තියෙන වැදගත්ම කාරණේ. මේක අවබෝධ කරගන්න ඕන වැදගත්ම කාරණේ අන්නේ පසුබිම. මේ පසුබිම බලන්නතෝ මේක දිහා බලාගෙන මේකත් එක්ක ගැටිලා මේකත් එක්ක ඇලිලා මේක විවේචනය කරලා මේක දිහා එක එක විදියට කෝණවලින් බලන්න හදලා ඔබට මේක නිර්වෘල් කරගන්න බෑ. පසුබිමෙන් ඔබ හරියට මෙතෙන්ට එවන්න ඕන. එනිසා ඔබ දෙස ඔබ හැරි බලන්න ඔබ නිවැරදි කරගන්න ඕන කියලා කියන්නේ ඒ විකාශන කටයුත්ත ආරම්භ වෙන තැන ඔබ නිවැරදි කරන්න ඕන. ඒ නිවැරදි වෙන තැන මෙතන නිවැරදි දේ පේන්නේ. එතනින් එවන දේ මෙතනින් පේනවා. අවිද්‍යාවෙන් මමෙක් හදලා මමෙක් අරගෙන මමෙක් ඉස්සරහට එව්වහම මමෙක් පේනවා. නුවණ හරියට අවදි කරගෙන මේ පැටිලලයා ඉන්නේ අවිද්‍යාවකයි, මේ ඉන්නේ මුලාවකයි, මේ ගන්න චේතනාව තුළ, සංකල්පය තුළ, වචනය තුළ සාධාරණත්වය මෙයයි, යුක්තිසහගතත්වය මෙයයි, ධර්මානුකූලත්වය මෙයයි කියලා හරියට අවබෝධ කරගත්තාම ඒ හරහා අපිට ධර්මය තමයි මෙතන පේන්න පටන් ගන්න. සසරට බර සංඥාවක් නෙමෙයි, සසරින් මිදුණු සංඥාවක් එයා දකිනවා. සසරට බර විඥානයක් නෙමෙයි, සසරින් මිදුණු විඥානය යන දකිනවා. සසරට බර සිත නෙමෙයි, සසරින් මිදුණු සිත යා දකිනවා. හිර කරගන්න දෙයක් නැහැ, තද කරගන්න දෙයක් නැහැ. බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ මේ හිරගෙන තද කරගෙන හිටපු අය නිදහස් කරපු කෙනෙක්. ඔය චිත්ත දත්ත හාමුදුරුවෝ කියලා හාමුදුරු කෙනෙක් හිටියා. උන්වහන්සේ මේ හත් වතාවක් විතර සිවුරු ඇරලා ගෙදර යනවා, ආයි ඇවිල්ලා මහාන වෙනවා. විවාහක කෙනෙක් ඇවිල්ලා මහාන වෙනවා, මහානලා ටික කාලයක් ඉන්නකොට බිරිඳ මතක් වෙනකොට ආයි හොස් ගාලා යනවා. ගිහිල්ලා ටික කාලයක් එහෙම කටයුතු කරගෙන ඉඳලා ආයි ගෙදර මිනිස්සු එවා ඉන්නකොට කලකිරිලා මේව මට වැඩක් නැහැ කියලා ආයි ගිහිල්ලා මහාන වෙනවා. ඒක හොම යද්දී දැන් බර්මයත් ඒ අතර ඇහෙන දැන් බුදුහාමුදුරේ එපයි කියන්නේ. එයාගේ හිත නිදහස් වෙන්න එතන ඉන්නේ ඒ විදිහට. එයාට ඒ නිදහස දුන්නා. එයා ගිහිල්ලා ඇවිල්ලා ආයි මහාන වෙවි මේ ධර්මය ප්‍රගුණ කරගන්නවා. එක මොහොතකදී එයාට ජීවිත අවබෝධය ඇති කරගෙන කලකිරීමක් මේ හත්වෙනි වතාවේ යද්දී දේවරම් මහා විහාරයට යනකොට අර මාර්ගඵල ඔක්කෝමත් දැකලා අරිහත්ත්වයටත්පත් වෙලා තමයි ගිහි ඇඳුමෙන්ම එතෙන්ට යන්නේ. මොකද හේතුව? ජීවිත අවබෝධය හත්වෙනි වතාවේදී ඇති වෙලා. ඔබේ සිත ඔබ මුදා හරින්න ඕන, නිදහස් කරලා දාන්න ඕන. ඉතින් අපිට ඒක ප්‍රඥාවෙන් කරන්න පුළුවන්, විදර්ශනාවෙන් කරන්න පුළුවන් දේවල් තියෙනවා, අවබෝධයෙන් ඉවසීමෙන් කරන්න පුළුවන් සීමාවකුත් තියෙනවා. ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ඇති කරගෙන අපිට ඒ අතහැරීම කරන්න පුළුවන් දේවලුත් තියෙනවා. ඊට පස්සේ එයාට ඒ පිළිබඳව කුතුහලයක් නැහැ. එයා සම්පූර්ණයෙන්ම ඒ පිළිබඳව අත්හැරීමක් ඇති වෙනවා. දැන් ওই ගිහි ජීවිත පොඩිම කාලේ මහන වෙච්ච හාමුදුරුවරුන්ගේ තියෙන මේ ආශාවත් තමයි ඒගොල්ලෝ අර ගිහි ජීවිතේ යෞවනයන්ගේ තියෙන එකක්වත් අත්විඳලා නැහැ. මොටෝ සයිකලයක යන එක අත්විඳලා නැහැ. වාහනයක් කෙලවන එක අත්විඳලා නැහැ. ගෑනු ළමෙක් එක්ක අතින් අල්ලගෙන ගහපල්ලේ වාඩි වෙලා ඉන්න එක හරි අත්විඳලා නැහැ. ඉතින් යාට හිතනවා ඒක හරි සොඳුරු ලෝකයක්, මම මෙතන හිර වෙලා ඉන්නේ කියලා හිතනවා. හිතලා විශ්වවිද්‍යාල යන හාමුදුරුවරු ටික මොකද වෙන්නේ? ඔක්කොම අර අත්විඳීම් වලින් බැහැර වෙච්ච නිසා අර අත්විඳීම් සඳහා යනවා. ඊළඟට ඊට පස්සේ අත්විඳින්න ටික පස්සේ හම්බ වෙනකොට ඉතින් කාලය ගිහිල්ලා ඉවරයි. වෙලාවර මම මහාන උනේ මොටෝ සයිකල් පැදලා වාහන එලවලා ගෑනු ළමයි ගැතිනුත් අල්ලන් ගිහිල්ලා තියෙනවා. ඒක කරලා තමයි මහානනේ. ඒ නිසා ඉතින් දැන් ටිකක් රිලැක්ස් වෙ ඉන්නවා. ඉතින් කෙනෙක්ගේ දැන් පුළුවන් හොඳයි නරකයි කියලා එහෙම නැහැ. ලස්සන පොල්ලෙකුට කෙල්ල හම්බෙන එක ස්වභාවයක් නේද? ඒක නතර කරන්න බෑ. එහෙනම් ඉතින් එච්චර ලස්සන නැති පුතෙක් එහෙම වී කරා නම් කවුරු ගෑල්ලාගේ බලන්නේ නැහැ. ඒක ස්වභාවය. ඊට පස්සේ එයා දන්නවා ලෝකේ ස්වභාවය දන්නවා. ජීවිතයේ ස්වභාවය දන්නවා. ඒවයි තියෙන කම්කටොළු දන්නව, වේදනා දන්නව, පීඩා ප්‍රත්‍යක්ෂව අවබෝධ කරගෙන තියෙනවා. තණ්හාවක් නැහැ, ආශාවක් නැහැ, බලාපොරොත්තු නැහැ. එයා ධනේ ආදීනව දන්නව, කීර්ති ප්‍රශංසා වල ආදීනව දන්නව. මේ ප්‍රසිද්ධිය කියන එක සමානව හඹාගෙන ගියාද මේක හරි පරිබෝධයක්. මනුෂ්‍යයෙකුට අවශ්‍යතා තියෙන්නට ඕන. ඒ අවශ්‍යතානි සිලස පරිහරණය කළොත් එහෙම ධනය ධර්මානුකූලව පරිහරණය කරොත් Tamante ඒක ආශිර්වාදයක් වෙනවා. වැරදි විදිහට පරිහරණය කළොත් ඒක මෙයාට විනාශයේ බවට පරිවර්තනය වෙනවා. මේ ලෝකේ එහෙමයි. ඕනම දෙයක් ධර්මානුකූල බවට පත් කරගත්තාම ඒ තුලින් ධර්මයේද අධර්මයානුකූලව භාවිතා කළාම අධර්මයේද රැස් වෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒ අතර කෙනෙකුට හැකියාව තියෙනවා නම් ලෝකෝත්තර බව අවබෝධ කරගන්න විශිෂ්ට ඥානය. සාමාන්‍ය ඥානයට මේක තේරෙන්නේ නැහැ. මොළේ තුල පවතින සිද්ධාන්තයකට මේක අවබෝධ වෙන්නේ නැති නිසා විශිෂ්ට ඥානයෙන් අවබෝධ කරගන්න කියලා කියන්නේ ඒකයි. මේක සිත එකඟ කරලා දකින්න පුළුවන් එකක්වත්, වඩලා වඩලා දකින්න පුළුවන් එකක්වත්, මෙන්න මේ ක්‍රමය මේක භාවිතා කළාම මේක හරි කියලා කියන්න පුළුවන් දහමක්වත් නෙමෙයි. ඒ නිසා අපි මොනතරම් වාර ගානක් කියලා තිබුණත් ඔබට තේරුම් නැතුව ඇති තවමත් වචන තුල සත්‍ය නැහැ කියන ඒ අදහස. මමත් දේශනා ඇහුවා, වචන බොරු කියන කතාව මම ඇහුවා මට අවබෝධය නැති කාලේ. දැන් අවබෝධයෙන් මට ලැබෙන නත්තල් දවසට අවුරුදු 15ක් ධර්මය දේශනා කරලා 15ට ලබනවා. උර මම අවුරුදු 15ක් තිස්සේ ධර්මය කියලා තියෙනවා. අවුරුදු 21 21ක් අවසානේ වගේ වෙනකොට මම ධර්මය දකිනවා. එතකොට මම දැනගෙන හිටියා නිතරම ගන්න වචන බොරු. මොකද්ද මේ වචන බොරු කියන කතාව? කිව්වට මට තේරෙන්නේ. හැබැයි විශේෂයෙන් මම ඒ ගැනම පරීක්ෂණය කළා. මොකද්ද වචන බොරු කියන්නේ? සමහර අය වචනේ අල්ලගෙන කොහොමද ආම්දුර වචන බොරු කියන වචන නැතුව නිවන් දකින්න පුළුවන්ද කියලා හිතනවා. නමුත් ඒක නෙමෙයි අපි උත්සාහ කරන්න ඕන. වචන බොරු කියලා සංකල්පේ ලබා ගන්න නෙමෙයි, කොහොමද වචන බොරු වෙන්නේ කියලා හොයන්න. වචන බොරු වෙන්නේ කෙසේද? ඇයි වචන බොරු වෙන්නේ? වචනයක් හැදෙන්නේ කොහොමද? වචනයක් පවතින්නේ කොයි ආකාරයකටද මිනිස්සෙක් තුළ? අන්න ඒ විදිහට පරීක්ෂා කරගෙන යද්දී යම් දවසක සිංහනාදයක් වගේ කරන්න පුළුවන් දවසක් ඇති වෙනවා. මම අද කියනවා ස්ථීරවම වචන සියල්ල බොරු. බුදුරජාණන් වහන්සේ අවබෝධය තුළ පැනනගෙනකොට දේශනා කළ තියෙන ගාථාව දන්නවනේ, අග්ගෝහමස්මි ලෝකස්ස. මම ලෝකට අග්‍ර කෙනෙක් වුණා, මම ලෝකේ ජයගත්ත ජ්‍යෙෂ්ඨ වුණා, ශ්‍රේෂ්ඨ වුණා, විශිෂ්ටයෙක් වුණා, නැවත නැවත සසරට වැටෙන ගතිය මම නැති කරා කියන උදාහරණ වාක්‍ය කලේ. ඉතින් අපි මේ ධර්මයට පරිවර්තනය වෙනකොට එදා දේශනා කර උදාහරණය තමයි වචන සියල්ල බොරු. වචන සියල්ල බොරු. දැන් වචන වලින් නෙමෙයි ඔය ඔබ බණ අහන්න ඕන. මේක විශිෂ්ට ඥානයේ තියෙන අය මෙතන ඉන්නවා. ඒ අය වචන වලින් නෙමෙයි බණ අහන්නේ. ඒකත් ඉතින් තේලිකාවක් නේද? කොහොමද වචන වලින් තොරව බණ අහන්නේ කියන එක? ඉතින් මට ඒක කරන්න දෙයක් නෑ. ඔබේ තේලිකාව ඔබම විසඳගන්න. වචන වලින් තොරව ධර්මය ඇසෙනවා. වචන වලින් තොරව එයාගේ පැවැත්ම තියෙනවා. වචන වලින් තොරව දේශනයක් පැවැත්වෙනවා. වචනයෙන් තොරව ජීවිතයක් තියෙනවා. පැවැත්මෙන් තොරව දැකීමක්. ඒ තේරුම් ගන්න උත්සාහ කරන නොතේරෙන හැම විටම ඔබ තේරුම් ගැනීමට උත්සාහ කළ යුතුයි. තේරුම් කරලා දෙනතුරු සිටීම නෙමේ වැදගත්. තේරුම් ගැනීමට උත්සාහ කළ යුතුයි. එවිටයි ඔබේ ප්‍රඥාව, ඔබේ නුවණ වැඩෙන්නේ. ඔබේ නුවණ වැඩෙන විදිහටමයි ධර්මයේ දේශනා කරන්නේ. නුවණ වැඩෙන ආකාරයටයි ධර්මයේ දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ සෑම විටම ශ්‍රාවකයාට ලබා දීලා තියෙන්නේ විමසන්න පසුබිමක්. විදර්ශනාවට පසුබිමක් තමයි සකසලා දීලා තියෙන්නේ. තමන්ට යම්කිසි පරිසරයක් හදලා දෙනවා බීජ වපුරලා නෙලා ගන්න. මේ දැන් ඉන්න ළමයි බීජ නෙලලා වපුරලා නෙලල ලබා ගන්නෑ. දැන් ඉන්න ළමයි කියන්නේ මොකද්ද? ඒවා අපේ මේසෙටම ඇරලා අපිට කවන්න ඕන. බෙදල දුන්නම් අනල කන්නත් බැරි ළමයි ඉන්නවා. එහෙම නෙවෙයි, තමන් වපුරලා නෙලාගෙන කෙනෙක් බවට පත් වෙන්න ඕන. නුවණ විහිදවල කරුණු කාරණා අවබෝධ කරගන්න කෙනෙක් බවට පත් වෙන්න ඕන. ඊළඟට ඔබ හොයනවාද මේ ආඳුර හරියට කියන්නේ නැහනේ අපිට මේ කොහෙද සිහිය පිහිටුවා ගන්න ඕන? සැන්තැන් වලට ගියාම නම් භාවනාවලදී උගන්වනවා මෙතන සිහිය පිහිටුවා ගන්න, මේ වැඩේ කරන්න, මේක සිම්පල්, මේක වඩ아가න වඩ아가න යනකොට මේම වෙනවා මෙහෙම වෙනවා කියලා කියනවා. කට්ටියක් අංගොඩ යනවා, කට්ටියක් එසගුඩිචි දාලා බේරෙනවා, කට්ටියක් ඔව හරි ඉන්නවා. එහෙම අරමුණක පිහිටන්න නම් අපිට මෙච්චර කතන්දරයක් කතා කරන්න ඕනේ. සරලව අරමුණක පිහිටීම හෝ නොපිහිටීම කියන સિદ્ધාන්ත දෙක පදනම් වෙලා නම් මේ ධර්මයේ ගමන් කරන්නේ. ඒකෝ ඔබට මට කියන්න බුලන් කිසිම අරමුණක් නොගෙන වාසය කරන්න. එතකොට සරලයිනේ ධර්මයේ ගැඹුරුයිද? මුකුත් නැහැනේ සරලයි. එහෙම නැත්තම් කියන්න බුලන් මෙන්න මේකයි අරමුණ, මේ අරමුණ තුල ඔබ පිහිටන්න, මේක වඩන්න කියලා. මතක තියාගන්න, ඒ වගේ සරල ලදුරු පාසල් ධර්මයක් නෙමෙයි මේක. හරි හරි ලේසියනේ. ඒ වගේ ලදුරු පාසල් බණ කියන්නේ පිටතර වචන විදංගු කරන්නේ එවැනි දෙයක් නොවන නිසා. මේ ආසාවර දේශනා කරනවා නෙමෙයිනේ. දැන් අපි කම්පණ්ඨානාචාර්යයන් වහන්සේලා හැටියට කටයුතු කළා තියෙනවා. මෙච්චර දේශනාවල්, මෙච්චර අවවාද, මෙච්චර අනුශාසන කිසිව භාවනා මධ්‍යස්ථානයේ හම්බෙන්නේ නැහැ. ගියා පොඩි අනුශාසනයක් කරා, මේක කරන්න කියලා දුන්නා, යම් කර කර ඉන්නවා ඒක. ඒක ඉතින් අර ලෝකයේ තුලම ලෝකීය සම්මත භාවනාවක එයා යම් සමාධිගත වීමක් හිරවීමක් සිදු වෙනවා. දැන් අපි සංගීතය ගත්තාම ඒ සංගීතයනොත් සිදු වෙන භාවනාවක් තියෙනවා, රිලැක්ස් එකක් තියෙනවා. ඒ වගේම භාවනාත්මක පැතිවලත් ඒක කරද්දී සංසුම් බවක් තියෙනවා, පාවෙන ගතියක් තියෙනවා, රිලැක්ස් එකක් තියෙනවා. නෑ කියන්නේ තාම වින්දනාත්මක ප්‍රබෝධමත් පිනා යන සතුටක් තියෙනවා සමාධි භාවනාවල තියෙනවා. මේ නොබිදෙන නොගැට නොකැඩෙන නොවෙනස්සන ධර්මයේ පහළ කරගන්න ඔබ තුල ඒ වගේ සරල ලෙහිසි ක්‍රමවේදයක් ඔස්සේ සංඥා ක්‍රමවේදයක් ඔස්සේ ගමන් කරලා නෙමෙයි, ඊට වඩා පුළුල් අවබෝධයක් තුළ ප්‍රත්‍යක්ෂතාවයක් තුළ ඔබ තුළ ඔබ ගොඩනගෙන මහන්සි වෙන්න ඕන. එවැනි දෙයක් කවදාවත් බිඳෙන්නේ නැහැ, වෙනස් වෙන්නේ නැහැ. තව තවත් දීප්තිමත් කරගෙන, තව තවත් ආලෝකමත් කරගෙන යාට දවසින් දවස දවසින් දවස ධර්මය වඩා ගන්න, දියුණු කර ගන්න ශක්තිය ලැබෙනවා. පටු ධර්මයක් කියා දෙන්න ලේසි, අනන්ත ධර්මයක් කියා දෙන්න අපහසුයි. මොකද හේතුව මිනිස්යාගේ බුද්ධිය පටු වෙන පටු වෙන්න ගොනු වෙන්න ගොනු කරන්න හරි ලේසි. දෘෂ්ටිගත කරන්න හරි ලේසි, දෘෂ්ටි වලින් අයින් කරන්න හරි අමාරුයි. සංකල්පයක් ලබා දෙන්න හරි ලේසි, සංකල්ප වලින් අයින් කරන්න හරි අමාරුයි. ලෝකේ පිහිටවන්න හරි ලේසි, ලෝකයෙන් නිදහස් කරන්න හරි අමාරුයි. විශිෂ්ට දර්ශනයක් නෙමෙයි ඒක, එහෙම නෙමෙයි මෙහෙමයි කියලා ගන්න එක ඒක විශිෂ්ට දර්ශනයක් නෙමෙයි. ඒක වැරදි, මේක හරි කියලා ගන්න එක ලෝකේ විශිෂ්ට ධර්ම නෙමෙයි. විශිෂ්ටව අපේ ගැන කල්පනා කරන්න ඕන සරලව. එහෙනම් ඉතින් අපි මොකක් ගැනද හිතා ගන්න ඕන කියලා මගේ මහන් නැතුව ප්‍රබුද්ධ කෙනෙක් හැටියට ඊට වැඩි විශිෂ්ටත්වයකින් ලෝකය දකින්නට ඔබේ ඥානයේ ගුණය දිනු කරන්න ඕන. මොකද පුජ්‍යලත්වයට සඳහා භාවනා ඉල්ලන්න එපා, පුජ්‍යලත්වයෙන් ඉවත් වීම සඳහා උපදේශයක් ප්‍රාර්ථනා කරන්න. මක් නිසාද? පුජ්‍යලත්වය ඔබ සසරට දුකට ගෙන යනවා. පුජ්‍යලත්වයට භාවනා නෙමෙයි, පුජ්‍යලත්වයෙන් ඉවත් වීම සඳහා භාවනා. පුජ්‍යලයා කරන භාවනාව නෙමෙයි. ඉතින් මේ පුජ්‍යලත්වයේ ඉවත් වීමේ ඥානය, පුජ්‍යලත්වයේ ඉවත් වීමේ සිහිය මොන ආකාරයටද පිහිටවන්න ඕන කියන එකයි මේ දේශනාව තුළ කියවෙන්නේ. ඒ පැත්තට බර වෙන්නෙත් නැතුව, මේ පැත්තට බර වෙන්නෙත් නැතුව, තමා පැත්තට බර වෙන්නෙත් නැතුව, ඉස්සිරියට බර වෙන්නෙත් නැතුව, රැඳී සිටින්නෙත් නැතුව, තරණය කරන්නෙත් නැතුව, රූපයත් අතහැරලා, වේදනාවත් අතහැරලා, සංඥාවත් අතහැරලා, සංකාරයත් අතහැරලා, විඥානයත් අතහැරලා පිහිටන්නේ කොහොමද? එකතකින් ටිකක් වචන වලින් කියලා දෙන්න පුළුවන් බොරු වචන. බොරු වචන කොහොම හරි ගලපලා ප්‍රාතිහාරාත්මකව එක කියලා දෙනවා. ඒ කියලා දුන්නත් ඔබ ප්‍රායෝගික වෙද්දී ඔබට මේ ගුණයන් හසු වෙලා ඔබම තේරුම් ගන්න ඔබේ මනසේ ඔබේ දර්ශනය පුජ්‍යලත්වයෙන් තොර ගලා යන ධාරාව මේක, පුජ්‍යලත්වයෙන් යුක්ත ධාරාව මේක. අපි ඉඟි ලබා දීලා තියෙනවා පුජ්‍යලත්වයෙන් යුක්ත ධාරාවක් ඔබ තුල ක්‍රියාත්මක වෙන විට ස්වභාවය. පුජ්‍යලත්වයෙන් තොරව ක්‍රියාත්මක වෙන විට ඔබේ මනසේ ගුණයේ ස්වභාවය ඔබට පැහැදිලි කරලා දීලා තියෙනවා. පුජ්‍යලත්වයෙන් යුක්තව ක්‍රියාත්මක වෙනකොට ඒ ගලාගෙන යන මේ ස්වභාවය උනුදිය වාගේ කියලා කියමුකෝ. උනුදිය දැනෙනවනේ ශරීරෙට හොඳට දැනෙනවා. ගින්දර වාගේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ යමා මහ පෙළහැර පානවා කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ එක පැත්තකින් පෙන්නන මේ ලෝකයේ ලෞකිකත්වයේ ගිනි ගැනීම. අනිත් පැත්තට පෙන්නන මේ ලෝකයේ තියෙන සිසිලස. නිවන ලෝකයේ සහ ලෝකෝත්තරත්වයේ දෙක පෙන්වමින් ධර්ම ප්‍රාතිහාර්ය පානවා. මිනිසුන්ට දුක පේනවා නිවන පේනවා, දුක පේනවා නිවන පේනවා. පුජ්‍යලත්වයේ පැත්ත දුකයි, පුජ්‍යලත්වයෙන් තොරවීමේ පැත්ත සැපයි. මමත්වයේ පැත්ත දුක. ඔබ මමත්වයට වැටිලා මොන භවනා කළත් වැඩක් නැහැ. ඒ ඔක්කොම අයිති වෙන්නේ සමතයට. මමත්වයට වැටිලා මොන ගමන ගියත් වැඩක් නැහැ. ඒ වැටෙන්නේ සමතයට. මමත්වයට නොවැටි ඉන්න ක්‍රමයක් නැහැ. මමත්වයට නොවැටි ඉන්න කෙනාගේ ක්‍රියාවලිය මේකයි කියලා පෙන්වන්න බෑ. භෞතික ක්‍රියාවලියක්. ආචාරශීලී මිනිසයා මෙන්න මෙහෙමයි කියලා අපිට පෙන්වන්න බෑ. ගුණගරුක මිනිසයා මෙන්න මෙහෙමයි කියලා පෙන්වන්න බෑ. ඒක තේරෙනව නේද? මේ ඒක තියෙන්නේ තමන්ගේ ආධ්‍යාත්මය තුළ. ස්වરૂපයකින් මනින්න බෑ. එකක් නිවන කියලා එකක් ලෝකේ නැහැ. සහනය කියලා එකක් ලෝකේ නැහැ. දුකෙන් නිදහස් වීමම, දැවීම් වලින් නිදහස් වීමම නිවනටපත් වීමයි කියලා තේරුම් ගැනීම. ඒක හොඳ සිද්ධාන්තයක් බවට තවන්න පරිවර්තනය වෙනවා. ධර්ම අවබෝධය කරගන්න. තමන්ගේ දුර්වලතාම නැති තැන, දුක නැති තැන, ගැටලු නැති තැන, විචිකිච්ඡාව නැති තැන, සීලබ්බත පරාමාසය නැති තැන. සීලබ්බත පරාමාසය තිබුණොත් මොකද වෙන්නේ? බුදුහාමුදුරුවෝ හරි රැට කෑවයි කියලා හවුනොත් එහෙම ඉවරයි. එදා ඉඳලා මල් වහම් පූජ කරන්නේ නැහැ. මේ ආකාරයට මල් පූජ කරලා හැදෙන්නේ නැහැ. මේ ආකාරයට කනවා කියලා. ගමක එක හාමුදුරු කෙනෙක් හම්බුණාලු මේ මිනී මැරුමකට සම්බන්ධ වෙලා. එක මිනිස්සෙක් කියනවලු ඕක එහෙනම් රැටත් කනවා ඇති කිව්වලු. හරි ෂෝක් ඇරේ. ඒ කියන්නේ මිනී මැරුමට වඩා බරවදලා ඒක. එහෙනම් රැටත් කනවා ඇති කිව්වලු. අපේ රටේ මිනිස්සු තාම ගෝත්‍රිකවාදී තැන්වල තියෙන්නේ. ඈ ප්‍රාණඝාතයෙන් වළකන්න බැරි. ඒකේට හිත හදාගන්න බැරි. ඈ හොරගමෙන් වළකින්න බැරි. ඒ මහා යක්කුන්ගේ ළඟ දින ගතිනේ. ඈ කාම මිත්‍යාචාරය ඒ ලිංගිකත්වයේ ප්‍රශ්න විසඳ ගන්න බැරි. ඊළඟට බොරු කියන එක නොකියන එකේ ප්‍රශ්න විසඳ ගන්න බැරි. අරක්කු බීමේ මත්පැන් බීමේ ප්‍රශ්න විසඳ ගන්න බැරි ප්‍රාථමික ගෝත්‍රික කණ්ඩායම. ඒ ප්‍රශ්න විසඳ ගන්න බැරි රිලිජන් එකක් නම් අපි ලෝකේ සෑහෙන පල්ලෙහා ඉන්නේ. ඔය තත්ත්වේ ගොඩාක් පව කරගෙන ලෝකෙ ගිහිල්ලා ඉවරයි. දියුණු මනුස්සයා ඉස්සරහට ගිහිල්ලා. මට නම් ආගමක් නැහැ. මගේ කොන තැනක කියන මට කිසිම ආගමක් නැහැ. දර්ශනය තුළ අවබෝධය තුළ කිසිදු ආගමක් නැහැ. ආගමක් නැති මිනිස්සු ලෝකේ යම් තාක් ඉන්නවද ඒ සියලුම දෙනා බුදුරජාණන් වහන්සේගේ වංශේ, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ, බුදුරජාණන් වහන්සේගේ ගමම් මගේ ඉන්න පිරිස. මේක බුද්ධ වංශේනේ. ඒක ඊට පස්සේ ආයි වෙන එකක් හදනවා නෙමෙයි. කිසිවකට නෑ, කිසිවට සම්බන්ධ නෑ. දෘෂ්ටිධාරී නෑ. හොඳ ආගමිකයෙක් යනු ඒ පුජ්‍යලයා බොහෝ දේවල් කෙරෙහි ලබ්ධික භාවයත්, බොහෝ දේවල් කෙරෙහි දැඩි සේ වෛරයත් ඔවුන් තුළ ක්‍රියාත්මක වෙනවා. බොහෝ දේවල් දිහකට වෛර කරන අතර බොහෝ දේවල් දිහකට දැඩි ලබ්ධික භාවයක් පෙන්වන කරනවා හොඳ ආගමිකයෙක් තුළ. ඒ කියන්නේ ඇලීම් ගැටීම් දෙක තදට තියෙන හොඳ ආගමිකයෙක් තුළ. ඒකයි භයානක. විශේෂයෙන් හොඳ බෞද්ධයෙක් කියලා කිව්වොත් මං හරි පරිස්සම් වෙනවා. ඒ කියන්නේ එයාට ද්වේෂ කරන්න කෝටියක් කාරණා තියෙනවා. තියෙනවද නැද්ද? තියෙන දවසක් මිනිස්සේ දත් මිටි කාගෙන හාමුදුරු කෙනෙකුට බනිනවා. සංඝයා වහන්සේ අර මෙමයි කියලා බැන්නා. මං හිතුවා ඇයි 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 ඔයා බනින්නේ යාට කිව්වා. නෑ අර යකා අර අත්ත කඩනවනේ අර සියඹල අත්ත. මං කිව්වා එයා ඉතින් නාන්නේ ඇවිල්ලා බුරුසුව ගෙනල්ලා නැහැ ඉතින් සියඹල අත්තෙන් බුලත් කහට යන්න ඉතින් සියඹල අත්තක් කඩලා අරගෙන හපලා අර මෙහෙම කටමදින්නේ. දැන් එයා හොඳට මේ විනය එහෙම ඉගෙනගෙන තියෙන කෙනෙක්. ඇත්තෙන්ම අත්තු කඩන තහනම් අත්තක් කඩන තහනම් කරලා තියෙනවා. මේ අයගෙ ඉගෙනගත්තා. එයාට තියෙනවා සීලබ්බත පරාමාසයේ. ඒ කාලේද තිබුණු මේ ජෛන ආගමිකයන්ගේ තිබුණු දෘෂ්ටි ජාලාව. ඒක අර පැවැත්මට වික්ෂුන්ටක් කිව්වා. ඉතින් ඒ විදිහටම පවතින්නේ නැත්තම් මේ මොඩියොත් එක්ක ජීවත් වෙන්න බෑ කියලා. ඔබ නිවනත් එක්ක ප්‍රශ්නයක් නැහැ. නිවනත් එක්ක ප්‍රශ්නයක් පිහිටන්නේ ආනන්තරිය පාප කර්ම විතරයි. අනිත් ඒවා ඔක්කොම මේ අර පැවැත්ම හදා ගැනීම සඳහා නැත්තම් මේ මෝඩ මිනිස්සුනේ ඉන්නේ කියලා. දැන් ඒක උඩ මෙයා අර මොනෝ සියඹල අත්තක් දත් නදින්නේ කඩා ගැනීම පිළිබඳව දැඩි උද්වේග කර වෛරයෙන් කටයුතු කරනවා. ඒක උඩ මේකද අපි ළඟ තියෙන්න ඕන ආගමිකත්වය? මේකද අපි ළඟ තියෙන්න ඕන සංයමය? මේකද අපි ප්‍රගුණ කරන්න ඕන ධර්මය කියලා මොහොතක් කල්පනා කරලා බලන්න. පිරිසක් ඉන්නෝ පිළිමයක් නැහැ. ඒ දෙවියන් වහන්සේ හැමතැනම ඉන්නෝ පිළිමයක් නැහැ කියලා පටු විදියට දෘෂ්ටියක් ගත්තා. ඊට පස්සේ ඒවලු පිළිමයක් නැතුව කෑ ගහනවා. තව කට්ටියක් පිළිමයක් මුල් කර ගන්නවා. ඒකට පිළිමයට වන්දනා කර කර මල් ඉහිය නාවනාව ඒකක් වැඩ කරනවා. දැන් මේකෙන් අමුතු දෘෂ්ටියක් හදා ගන්න ඕනේ නැහැ. අපි එකක්වත් නැතුව කවලම් වෙන්න ඕනත් නැහැ. සම්මුතිය සම්මුතිය ලෙස බාර ගැනීමටත්, පරමාර්ථයේ දර්ශනයේ යථාර්ථයේ සාමකාමීව අපි අවබෝධ කර ගැනීමටත් උත්සාහ කරනවා. දැන් අපි මෙතනින් ආයි කරන්නේ සමස්තයට විවේචනයක් නම්, සමස්තයට දෝෂාරෝපණයක් නම්, සමස්තයට වෛර කිරීමක් නම්, අපි තුලත් ධර්මයේ පිහිටනවද? නැහැ, අපි තුලත් පිහිටන්නේ නැහැ. අපි සමස්තයෙන් ගැලවීම නිසා සමස්තයට ගැටීම නෙමෙයි කරන්නේ. තේරුණාද? සමබරතාවය, ධර්මයේ තුල තියෙන සාමකාමීත්වය, ධර්මයේ තුල තියෙන අවබෝධය මොනතරම් පරිණත ගුණයකද පිහිටන්නේ කියලා. මේ ලෝකේ තියෙන එකයි, එක සම්මතයක් අගය කරමින් තව සම්මතයක් විවේචනය කරන ගුණය. ඒ අන්ධ භක්තිය, ඒ කුණු ගොඩෙන් කෑල්ලක් ගන්න අපිට ඕනේ නැහැ. කුණුව උස්සලා කුණු ගොඩෙන් කෑල්ලක් අපිට එපා. ලෞකික ලෝකයෙන් කොටසක් බෙදලා වෙන් කරලා ගන්නවා කියලා කියන්නේ කුණු ගොඩෙන් බෙදලා කෑල්ලක් ගැනීම. මේක තමයි ඔබේ ආධ්‍යාත්මික දර්ශනය වෙන්න ඕන. බලන්න මේ සමස්ත ධර්මය එකට ගොනු කරලා ඒ තුලින් පුබුදවාගත්ත ඥානය, දර්ශනය, ගුණය ඔබ කරා ඒ තුලින් විවර කරන ඔබේ ඥානය, ඒ තුලින් විවර කරන ඔබේ මනස ඒ හරහා ඔබ තුළට ගලාගෙන එන ධර්මය මොනතරම් පිවිතුරුද, පාරිශුද්ධද, සහනශීලීද, නිර්වාණ ගුණයකින් යුක්තව, ශාන්ත ගුණයකින් යුක්තව අපේ ආධ්‍යාත්මයට හොඳ දෙයක්ම, යහපත් දෙයක්ම මඟ පෙන්වීමක් කරනවාද කියලා ඔබටම අත්දකින්න, ඔබටම අවබෝධ කරගන්න පුළුවන්. ඔබ දහම් මැසින් බලන්න ඕනේ. මෙතන ඇහැක් තියෙන වෙනව මොලේ. මේ ඇහැ පියවෙනව ලෝකේ දෘෂ්ටිවලට ගියන්න ගියොත් එහෙම. සදහම් ඇස කියලා වෙනම ඇසක් තියෙනවා. ඒ ඇස විවර වෙන්න ඕන. ඒ ඇස විවර කරගෙන මිනිස්සුන්ට ධර්මය කියන්න ඕන. පෙරලා කියන්නේ අපි කෙලින්ම කියන්න බෑ ඔයාගේ මේ දොස තියෙනවා මේක හදාගන්න කියලා. දැන් ඒක මහත්මේ කාලයක් ඉඳලා මට කෝල් එකක් දීලා කියනවා මගේ ඇලීම තියෙන්නේ ස්වාමීන් වහන්සේ නෝනට වෙන්න ඕන කිව්වා. මං කෝක අවුරුද්දකට කලින් විතර මං දැක්ක කිව්වා. මං ඕක කිව්වේ නෑ කියලා මං කිව්වා. කිව්වේ නෑ මම. ඒකට හේතුව ඒ වෙලාවේ මම කිව්වනම් ඔයා මාත් එක්කත් ඔබට මටත් තරහ වෙනවා, මටත් වෛර කරනවා කිව්වා. මං කිව්වා දැන් ඔයාම තේරුම් අරගෙන දැන් අද කියන එක හොඳයි කියලා. ඒක තමයි ආයෙත් කිව්වා. මේ නෝන හත පහකට ගණන් ගන්න ඒ උනහට මහත්ය නෝනට මේ පුදුම ඇලිමක් තියෙනවා. හරි ඒකනේ මං කියන්නේ. මණිකක් රකිනා නාරිංජි දෙකුසේ නේද? මම ඔබ නිරතුරු රකිමි කියලා රකිනවා. මණික නිවන් දකින්නෝ නෑ, යා නිවන් දකින්නේ නෑ. මේ හිතෙන් හරිම ආසත්ත්ව භාවයකින් පෙළෙනවානේ. හරිම ආසත්ත්ව භාවයකින්. ඒව තමයි තියෙන්නේ. බුදුහාමුදුරු කියනවා මට බිරිඳක් නෑ. ඒ නිසා මං හරි සහනශීලීව ඉන්නවා කියලා. බිරිඳක් අල්ලගෙන ඉන්න කට්ටිය හරි බයයි. නෝන වෙන කෙනෙක් එක්ක යාළු වේද, වෙන කෙනෙක් එක්ක ඇවිල්ලා නෝන රවට්ට දනේද කියලා හරි බහනගයි පොඩ්ඩක් හැමදෙස්සෙම ඔන්න එකේ ඉන්නේ. හාමුදුරු කතා කළත් බය නැතයි මේ හාමුදුරු යාළු කරගෙන ඉඳලා කියලා. ඉතින් ඒක තමයි ප්‍රශ්නේ. කොහොම ප්‍රශ්නේ නැහැ. ටිකක් දියුණු වුණාම මං හිතන්නේ දියුණු පරිසරයන් වල එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒ සීමාව ඒගොල්ලෝ ඉක්මවල තියෙන්නේ. එච්චර පරිසරයක දියුණු මනසක් තියෙන පුජ්‍යලෙකු රැඳෙන්නට උවමනාවක් නැහැ. ඒ අයගේ වටපිටාවත් තුළ ඒගොල්ලෝගේ පෞරුෂය කොතනින්ද නැගී සිටින්නේ කියලා ඒගොල්ලෝ දන්නව. අර ඒ ලෝකයේ තුළ බැඳෙන සීමාවල් ඉක්මවුවට පස්සේ ලෞකික සීමාවක ලෝකයේ සහනයක් නැහැ කියලා දන්න තැන ඒ ලෞකික දෙයක් වෙනුවෙන් ඒගොල්ලන්ට කාලයන් ගත කරන්නට හිතන්නට වෙලාවක් නැහැ. ඊට වඩා ඉහළ පරාසයක් තුළ ගමන් කරන්න. ඉතින් ඕක හරිය ලොකු වෙන ඔය ප්‍රාථමික කාලයන් වලදී තමයි. දැන් ඔය පාසල් කාලේදී නේද තමන්ගේ පෙම්මදියට ලියුමක් දී ගන්න එක හරිය ලොකු දෙයක්. අතින් අල්ලන එක හරිය ලොකු දෙයක්. හොරෙන් ගමනක් යන එක හරිය ලොකු දෙයක් නේ ඒක ඉතින්. පස්සේදී ඒක නැතිලා යනවනේ. ඒ වගේ තමයි තියෙන ඕනම දෙයක් අර ඒවයි ආසත්තෝ කාලයක් ඉන්නකන් ඒවයි වටිනාකමක් ලොකුකමක් තියලා ඒවා හොරෙන් කරන්න බලනවා, හොරෙන් ලබා ගන්න බලනවා, හැක ගන්න බලනවා. මේ ඔක්කොම යුද්ධ තියෙන මේ ආසත්ත තැන. ඒ ආසත්ත භාවයන්ම නිසා ආරවුල් හැදෙනවා, ප්‍රශ්න හැදෙනවා, මානසික පීඩා හැදෙනවා. ඒ ඔක්කොම තියෙනවා. ඒ නිසා ඔබ විශිෂ්ට ඥානයෙන් අවදි වෙන්න, ලෝකයේ අතහරින්නට පුරුදු වෙන්න ඕන. මනසින්නේ, මනසින් අතහැරීම අනිවාර්යයෙන් ඔබ පුරුදු වෙන්න ඕන. ඇලීම් වල වැඩි ප්‍රතිශතයේ තියෙන්න බෑ. ඕනම ඇලීමක අඩු ප්‍රතිශතයේ තියෙන්න ඕන. වැඩි ප්‍රතිශතය අතහැරලා තියෙන්න ඕන. ඒකෙන් තමන්ට හානියක් නෑ අනුන්ට හානියක් නෑ. වැඩි ප්‍රතිශතය ඇලීම් වල තිබුණොත් ඔහු තමන්ට හානි කර ගන්නවා අනුන්ට හානි කර ගන්නවා. සසරත් එහෙමයි. වැඩි ප්‍රතිශතය ඇලීම් තුල තිබුණාම ඒ ඇලීම් ඔස්සේ ඒ ගතියත් එක්ක ඒ එයාගේ ඇලීම තියෙන යක්ෂ ගතියත් එක්ක වෙන්න පුළුවන්, පෙරේත ගතියත් එක්ක වෙන්න පුළුවන්, තිරිසන් ගතියත් එක්ක වෙන්න පුළුවන්, නිරයක නිරාත්මයක ගතියක් ලක්ෂණයක් වෙන්නත් පුළුවන්. එයාගේ මනස අභ්‍යන්තරය තුළ තියෙන්නේ පිටින් අපි මේ කාය සංවරයේ පමණක් නෙමෙයි. සමහර අය අපි ඉන්නෝ නිරන්තරයෙන්ම මල් පූජ කරනවා, වඳිනවා, උදේ හවස ඔක්කෝම කරනවා, අල්ලපු ගෙදර මිනිසුන්ට පොඩි විනක් කරනවා. එහෙම ඉන්නවද නැද්ද? ඉන්නවා. එයා දහම කියලා අදහත වෙන මොකක් හරි ප්‍රශ්නයක්. දැන් මම දවසක් කඩේකට මේ ගියාම පොත් සාප්පු කර හාමුදුරු කෙනෙක් ගියත් එහෙම සාධාරණ මුදල කර දෙන එහෙම මේ වැඩපිළිවෙලක් නැහැ. නමුත් කොච්චර හරි අර ආරක්ෂා ගාථා අරව මේව කියවනවා කියවනවා කියවන මොකටද මේ ධර්මයක් දිනු කරගන්නේ? විශ්වාස කරනවා කියලා කිය. රේඩියකේ කියනවනේ මේවා සරුව ධන ලාභ ලැබෙන මේක මේම ලැබෙන මේක මේ කටවා ඇස්වා දෝෂය කිව්වා මේ කියවන ධර්මයේ මොකටද? ඉතින් ඒ වයින් ඒගොල්ලෝ ධර්මයේ ධර්මයේ විදියට හදාරනවා නෙමෙයි. ඒකයි තියෙන ප්‍රශ්නේ. මම දන්නවා මේ මේ පළාතේ එක විශාල හෝටෙල් එකකට එයා ආශිර්වාදයේ තක එයා කරන්නේ මොකද්ද? හෝටෙල් එක දිහා බලාගෙන බුදු පිළිමයක් හදනවා. හෝටෙල් එක ඇතුලේ වෙන්නේ මොනවද? එයා කාමර දෙනවා කුලියට, මස් වර්ග සහ කසිප්පු වර්ග හැම එකක්ම සුරා පානය විකුණනවා. නොසන්සුන් අධාර්මික ක්‍රියාවලිය ඔක්කොමත් ඒක ඇතුලේ සිද්ධ වෙන්නත් පුළුවන්. අර බුදුහාමුදුරුවෝ රූපෙත් කබනවා මේ හෝටෙල් එක දිහා බලාගෙන ඉන්න විදියට. මං අහන්නේ මිනිස්සු ගෙදරකවත් එහෙම ලේසියෙන් මේ තමන්ගේ නිවස දිහා මෙහෙම බලාගෙන ඉන්න විදියට බුදුහාමුදුරුවෝ හදන්න හොඳ නෑ. ඒත් වාසිය මේක අපි වෙනත් පැත්තකට යොමු කළා. අපි හදන්න ඕන මොකද හේතුව? මිනිස්සු කරන්නේ බුදුහාමුදුරුවන්ට බලන් ඉන්න පුළුවන් ඒවාද? බුදුහාමුදුරන්ට බලන් ඉන්න පුළුවන් දේවල් පවණක් කරනවා නම් ඔබ මේ විදියට හදාගත්තට කමන්නේ. එහෙම අපි ගෞරවයෙන් කරන්නේ නැහැ නේ. නිදන කාමරේ වුණත් බුදු කුටි හදන්නේ නැහැ නේ. ඒක හදන්නේ එනම තියෙන්නේ. මොකද එයාට ඒ බුද්ධ ගෞරවය ඇතුව මේ එතෙන්ට ගිහිල්ලා වන්දනා කරන්න පුළුවන් විදියට. මේ බුදු වෙනකොට බලන් ඉන්න පුළුවන් දේවල් කරනවා නම් කමක් නැහැ. ඉතින් කෙසේ වෙතත් ඔබේ හදවත ඔබ බුදුහාමුදුරන්ට බලන්න පුළුවන් මට්ටමට දෙන්න ඕන. බුදුහාමුදුරන්ට බොරු කියන්නේ නැති කෙනෙක් වෙන්න ඕන. මට බොරු කිව්වත් කවන්නේ, අනිත් අයට බොරු කිව්වත් කවන්නේ, මාතයට බොරු කිව්වත්, නෝනට බොරු කිව්වත්, ළමයින්ට බොරු කිව්වත්, ළමයි මව්බියන්ට බොරු කිව්වත්, කාට කාට ආයතන ප්‍රධානියට බොරු කිව්වත්, ආයතන ප්‍රධානියා මේ ගෝලයන්ට බොරු කිව්වත් බුදුහාමුදුරන්ට බොරු කියන්න බැරි කෙනෙක් වෙන්න ඕන. ඇත්තටම ඔබට බුදුහාමුදුරන්ට ඔබේ ඇත්ත ඔක්කොම කියන්න පුළුවන්. මේ වඩපිටාවේ කට්ටිය ඔක්කොම ඉන්න තැනක නෙමෙයි. තනිවම හම් වුණොත් බුදුහාමුදුරන්ට ඔක්කොම ඇත්ත කියන්න පුළුවන් දායි හංගන්නේ නැතුව. හංගන්න දෙයක් නැතුව කියන්න පුළුවන්ද? පුළුවන් වෙන්න ඕන. ඒක තමයි සත්‍යවාදී බව කියලා කියන්නේ. ඒක තමයි විවෘත බව කියලා කියන්නේ. එයා සංගවාගත්ත දෙයක් නෑ. ඔක ගොඩාක් වෙලාවට කෙලෙස් කියලා පවතින්නේ සංගවාගත්ත දේ. සංගවිච්ච දේ තමයි කෙලෙස් බවට පරිවර්තනය වෙන්නේ. මානසික පීඩනය තමයි කෙලෙස් බවට පරිවර්තනය වෙන්නේ. දැන් බෞද්ධයෝ ගොඩාක් මානසික පීඩා සහ මේ දුබලතාවයන් සහ අපායන් වලට යන්නට හේතුව තමයි දැඩි සීලබ්බත පරාමාසය තියෙනවා. චූටි දෙයක් වුණත් එයා ඒකේ වරදක් කළා කියන වරදි පසුබිමින් තැවෙනවා. අපි හිතමුක අරක්කු ටිකක් බොන මිනිස්සෙක් කියමුකෝ. එයා මං වරදක් කළා කියලා අර සීලබ්බත පරාමාසය නිසා හැම තිස්සෙම පීඩාව විඳිනවද නැද්ද? එයා පීඩා විඳිනවා. ඒ පීඩාව නිසාම එයා දුකට යන්න පුළුවන්. දැන් අර ඒක හාමුදුරු නමක් මුළු ජීවිත කාලෙම හොඳින් සිල් රැකගෙන ඉඳලා අවසානයේ ගහක අත්තක් කැඩෙනවා. අත්තක් කැඩෙන උරුවට නගින්න යනකොට මොකද වෙන්නේ? අර මානසික පීඩාවෙන් මිය ගිහිල්ලා ණයෙක් වෙලා උපදිනවා කියලා කියනවා. එහෙමනම් මේ අධික ලෙස අපි අර චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියන ස්වરૂපයෙන් හොඳ නරක බෙදගෙන බෙදාගෙන චේතනාව නරකට පිටතර දෙයක් මම කරන්න හොඳ නෑ කියන තැනින් අවදි වෙලා චේතනාව හොඳට පිටවගෙන මම යමක් කරන්න ඕනේ කියලා ඒ බුදු වදන තුල පිටින් නැතුව හුදු සීලබ්බත පරාමාසයක් තුල පිටුවාම එයා අර චේතනාමය පසුබිමික ස්වરૂපයෙන් ඒක දකින්න තේරුම් ගන්නේ නැතුව එයා තේරුම් ගන්නවා මේක මම වරදක් කළේ කියලා. එයා සීලබ්බත පරාමාසය තුළ කම්පණයෙන් ඉඳලා අපායට යනවා. ගොඩක් හාමුදුරුවරු, ඇයි හාමුදුරුවන්ගේ හිත නිරන්තරයෙන්ම කියනවා මම වැරදිකාරයෙක්. මම වැරදිකාරයෙක්. ඒකයි මොකද? එකක්වත් හොඳ නැහැනේ. සීලබ්බත පරාමාසයෙන් මිදුන් නැති වුණොත් වැරදිකාරයෙක්. දැන් මේ බෞද්ධ ඔක්කොටම පන්සිල් ටික හරියට ගත්ත කෙනා හිත කියන්නේ නැද්ද මම වැරදිකාරයෙක් කියලා? කියනවා, චෝදනා කරයි. ඇයි කොයි හරි මගුල් ගෙදරකට හරි ගිහිල්ලා අරක්කු ටිකක් බීලා තියෙනවා, සිගරට් එකක් බීලා තියෙනවා, උපාසකම්මල අරක්කු බොන මගුල් ගෙදරදී දන්නේ නැහැ මොනවද අර කූල් ඩ්‍රින්ක් එක කියලා නේ බොන්නේ. ඒක ඇතුලේ තියෙනවා, ඒකට දානවා, අරක්කු දානවා. ඊට පස්සේ වෙඩින් කේක් එක කියලා කනවා, ඒක ඇතුලේ අරක්කු දිනවා කියලා දන්නේ නැහැ. ඒක කාලා මේ වැනි වැනි ඉන්නවා. ඔව්. ඊට පස්සේ ඔය ඕම් තමයි තියෙන ප්‍රශ්නේ. දැන් මම කියන්නේ නොදැන ගෑවොත් පව් දැනගෙන කෑවොත් නේ. ඔබට මේ කන්න හිතනවා නම් බොන්න හිතනවා නම් බාර් එකට ගිහිල්ලා වෙඩි වෙන්න ගහලා යන්න ගෙදර. ආයෙ එපයි කියන්නේ මම. තවන්ට එහෙම ආසාවක් හිතෙනවා නම් ගිහිල්ලා වෙරි වෙන්න ගහලා යන්න. අද භාවනාවට ගියා ආමුදුරුව බොන්න කියලා මම් බිව්වා. එක්ක මහත්යත් එන්න ලෑස්ති, මමත් එන්න ඕන ඔය භාවනාවට කියලා. ඒ සංජාම විශිෂ්ටාංගමින් ජීවිතේ දිහා බලන්න, ධර්ම අවබෝධය කරගන්න, ඔබේ මනස නිරවුල් කරගන්න, වැරද්දට මඟ පාදන්නවත් ගුණධර්මයන් මකා දාන්නවත් නෙමෙයි තියෙන්නේ. ගුණධර්මයන් නගා සිටුවාගෙන වැරදින් බැහැරවන්නටයි ධර්මයේ තියෙන්නේ. නමුත් කිසි විටක අමෝලික ශ්‍රද්ධාවත් තුළවත් සීලබ්බත පරාමාසයත් තුළවත් අපි රැඳෙන්න උවමනා වෙන්නේ නැහැ. අපි චේතනාව පදනම් කරගත්ත සද්ධර්මයක්, තමාව උපමා කරගත්ත සද්ධර්මයක්, තමාට ලෝකයට හිත පිණිස පවතින සද්ධර්මයක පිහිටන්න ඕන. නිකන් හරි කෙනෙක් කබරය තලගෝයා කරගන්නත් එපා. වැරදි කිරීමට පසුබිමක් කරගන්න එපා. දැන් සමහර ආගම්වල සීන්නේ ඒක, සත්තු මරන්න එපාම කියපු ආගම්වල සත්තු මරනවා. ඔබට බඩ කිරි පිණිස, ආහාරය පිණිස සතෙක් මරන්න කියලා කිව්වා. රත් වෙච්ච යකඩ ලෑල්ලක්, ගිනියම් වෙච්ච යකඩ ලෑල්ලක් උඩ ඉඳගෙන ආහාරය පිණිසම කියලා කිව්වා මුස්ලිම් ආගමේ. ඒකෙන් අදහස් කරන්නේ මොකද්ද? ඔබලා සතු මරන්නම එපා කියන එක. අද මොකද වෙලා තියෙන්නේ? වරදවා ගත්ත නිසා මරන්නේ මේගොල්ලෝ වැඩිපුර. ඊළඟට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මොකද කරේ? මේ සතුන් කොටු කරගෙන සතුන්ගේ ආහාර ගන්නකොට ඒ කූඩු කඩලා ඒවා විනාශ කරලා සතුන්ව නිදහස් කරලා මුදාහැරපු ඒ ජේසුස් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මයේ තුල ආයි කොයි බහරි තැනක කබරය තරපල යකල්ලා අරගෙන මේවා දෙයියෝ මවලා තියන්නේ අපිට කන්න කියලා කහගෙන කහගෙන යනවා. ඉතින් බෞද්ධෙක් වුණත් වරදට ධර්මය ලේසියෙන් පටලවා ගන්න එපා. එනිසා මිදීම සඳහා ධර්මයේ උපයෝගී කරගන්න, නිදහස සඳහා, විමුක්තිය සඳහා, අවබෝධය සඳහා ධර්මයේ කරගන්න බලන්න. එනිසා ඔබ මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ වරදට චාන්ස් එකක් ගන්න නෙමෙයිනේ, නිදහසට, විමුක්තියට අවකාශයක් ලබා ගන්න. එනිසා අපි මානසික සුවතාවයට, විමුක්තියට, නිදහසක් ගන්න අපි උත්සාහ කරන්න ඕනේ. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. අපි හැමදාමත් පින් දෙන්න ඕන. අපිට මේ සිසිලස, මේ සහනය, මේ ඔක්කොම තියෙන අපේ පින්වත් චන්දන සිසිල මැතිතුමා අපිට හදලා දුන්නු මේ සිසිලස නිවහන නිසා. මේ වගේ දෙයක් තනන්න හාමුදුරු කෙනෙක් මහන්සි වුණා නම් එහෙම ජීවිත කාලෙම වඩා දුක් විඳින්න ඕන දෙයක්. ඒ කිසිවක් නැතුව ඔබ සියලු දෙනාටම මටත් ධර්මයේ වෙනුවෙන් කරන ලද මෙහෙය අපරිමිතයි, අග්‍රයි, උත්කෘෂ්ටයි කියලා අපි සිහිපත් කරනවා. එතුමන්ගේ මව්පියන්ට, ඒ වගේම ශාවලිත සේරමැතිණියගේ මව්පියන්ට, හැම දෙනාටම සසර සුගතිගාමි වෙන්න, කල්‍යාණ මිත්‍ර ඇසුර ලැබන්න, නිවන් සුවපත් කරගන්න, ධර්ම අවබෝධය කරගන්න ශක්තියක්ම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනකටම තෙරුවන් සරණයි.